හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, සද්ධාවන්ත පින්වත්නි, අපි මෙතන සති කීපයක් සෙනසුරාදා ධර්ම සාකච්ඡා පවත්වන්න බැරුණා. අද නැවතත් අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. එතකොට අපි මෙම සෙනසුරාදා ධර්ම සාකච්ඡාවේදී මුලින්ම යෝගාශ්‍රමීය කතිකාවත හෝ යෝගාශ්‍රමීය දිනචරියාව මතක් කරගන්නවා. ඊට පස්සේ අපි මේ දිනවල සංගීත සූත්‍රය මුල් කරගෙන මාතෘකාව සපයාගෙන ඔස්සේ ටිකක් ධර්ම සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එහෙමනම් අද දවසේ යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කරන්න මම ධම්මසුබණ්ඩ ස්වාමීන් වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාවචර දිනචරියාව. සුමිහිරි නිවන් සැපතෙන් සැනසුණු කැමැති දිවිපුදා සසුන්ගත යෝගාවචරයා විසින් ඒ උතුම් අර්ථය සිදුකර ගැනීම තමාගේ ප්‍රධාන කාර්ය බව නිතර සිහියේ තබාගත යුතුය. අරුණට පළමුව අවදිවීම නොගිලන් සෑම දෙනාගේ සිරිත විය යුතුය. අවදි වූ විගස අස්නෙන් නැගිට සිරුරු කිස සඳහා සුළු කාලයක් ගෙවා පිරිත් බණ බවුන්හි යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු ඌවටැන, ඇදුරු ඌවටැන, ගිලන් වැඩිහිටි ඌවටැන යන ආදීෙහි සුදුසු කල්හියේදී ඍසිනම් හීල් දන්කිස සඳහා බොජුන් හලට ගොස් නොපමාව එහි වත්සපයා සිය කුටියට යා යුතුය. බණදහම් පුහුණුව, සිරුරු පිළිදැගුම්, බවුන් ඇහනියත කිසෙහියේදී පිඬු සඳහා ගෙඩිය දෙවීමට පළමු පිරිසිදු පැනින් දෙවූ පාත්‍රය තවිකෙහිලා තැන්පත් කොට තැබිය යුතුය. පිණ්ඩපාතේ සඳහා ගෙඩිය හැඬ වූ කල තෙරුවන් පුදා පාසිවුරු දරා කමටහන් ගත් සිතින් නියමිත තැනට මිනිත්තු පහක් පමණ සුළු කාලයකින් පැමිණ අනෙක් පිරිසත් සමග කමටහන් මෙනෙහි කරමින්ම ගොස් අසුන් හල අසලදී මෙත් කමටහනින් යුතුව පිඬු පිණිස හැසිර පිඬු පිළිගෙන පෙරලා එන කලද කමටහන් නොහැර ආයුතු. බොජුන් හල වත්සපයා දිවා වන්දනායෙන් පසු පැයක් පමණ පුරුදු බවුන්හියේදී පිරිවැහුම් පිරිවැස්සුම් නැතොත් ඉතුරු කාලයද භාවනාව සඳහාම යෙදවිය යුතුය. සවස පහට පමණ බත් පිළිහෙත්හියේදී සන්ධ්‍යා වන්දනාදිය නිමවා වැඩිමහලු ආදීන්ගේ සුව දුක් සොයා ඍසිනම් ගිලන් පස කිස සාදා පිරිසුදු සිතින් තමන් වසන කුටියට යා යුතුය. පෙරයම අවසන් වනතුරු පිරිවහන බණක් නැතොත් කමටහනින් කල් ගෙවා අලුයමට පෙර අවදි වෙමි සන්ටුහන් කොටගෙන රැය 10ට නිද්‍රෝපගත විය යුතුය. තමාගේ දිනපතා සියලු වැඩ සනිටුහන් කොට ලියාගත් කාලසටහනක් තමා ඉදිරියේ තබාගත යුතුය. මොනම කරුණක් නිසාවත් එය කඩ නොකිරීමට අදිෂ්ඨාන කරගත යුතුය. දායකයන් සමග ප්‍රත්‍යසම්බන්ධව කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගෙන් අවසර ඇතිව ධර්මදේශනාවට සම්බන්ධ විය යුතුය. තමා යෝගාවචරයෙකු බව සිහියේ තබාගෙනම ඒ කාලය සිහිනුවණින් ගෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමත් පිටත තොරතුරු ඇතුළට ගැනීමත් නිසා වාද විවාද පහළ වීමට ඉඩ ඇති හේයින් එයින් මුළුමනින්ම ආරක්ෂා වීමට සිතට ගත යුතුය. ඔබගේ ගමනාදී ඉරියව් පැවැත්වීම ඔබ ගුණාගුණ පහළ කරන මගක් වන හේයින් නියම ශ්‍රමණාකල්පය රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මීටම ඇතුළත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කර ගැනීම යෝගාවචරයාට සුදුසුය. එබඳු දේහිදී ශාන්ත දාන්ත පැවැත්ම සාරුප්‍ය ශ්‍රමණාකල්පය යන මේවා නොබිඳෙනසේ එහි යෙදිය යුතු බව කලින්ම සිත තබාගත යුතුය. නිකරුණේ එකතු වී කතා කරමින් සිටීමට තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයාට ඉඩ නැත. එහෙයින් අත්‍යවශ්‍යක කිසක් නැතහොත් අනුන් වසන කුටියකට නොවැදිය යුතු. බුද්ධ වන්දනා පිණ්ඩපාත ගමන්හිදීද ගමනාගමන සුද්ධිය නිතර පැතිය යුතු. අනෙකෙකුට හිරිහැර වනසේ භාවනාවක් පවා නොකිරීම ඔබ යුතුකම නම් අනුන් මැද තමා ගුණවත්කම් සපන්කම් හුවා දැක්වීමේ ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිරිකර නියමිත තැනක තැන්පත් කර තබා ගැනීම පරිහරණයට පහසු වෙයි. වැඩ කටයුතුද ඉක්මන් වෙයි. සිතද තැන්පත් වෙයි. සිතට එන අරමුණු නිසා ඇල්මක් හෝ ගැටීමක් හෝ වෙන යම් කිසි උපක්ලේශයක් පහළ වන විට එය නුවණින් සලකා තමාගේ යෝගාවචරකම ඉස්මතු කොට සිහියට නගා එබඳු උවදුරු මැඬලීමට සමතෙකු විය යුතුය. බහැර පිරිසිදුව නිතර රැක ගනිමින් දසධම්ම සූත්‍ර, ආකාංකේය සූත්‍ර ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුද දවසට කීප විටක් සලකමින් ඇතුළත පිරිසිදුකමද දියුණුවෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුදුමහත් වැඩ හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුද්ද තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුවටත් කිරීමට සිතට ගත යුතුය. ආගන්තුකෝ පැමිණෙන පැවිදි පින්වතුනට වත් දැක්වීම ඔබ ගුණ දියුණුවට උපකාර වන්නාසේම සංවාසාරහ නොවන්නන්හා ගැටීම ගුණ පරිහානියට හේතු වනවගද තදින් සිතට ගත යුතු. පිටත අත්‍යවශ්‍යක ගමනක් යාමට ඇතොත් ඒ යෝගාශ්‍රමීය කතිකාවතෙහි සඳහන් ලෙසින් කළ යුතුය. වත් පිළිවෙත් සම්පූර්ණවද පිරිසුදු ලෙසද ක්‍රමානුකූලවද කරන සැටි උගෙන එහි යෙදීම ඔබේ සීල පරිපූර්ණයට උපකාර වන බව සලකා වත්ත සම්පන්නයෙකු වීමට උත්සාහ ගත යුතු. ප්‍රමාණ ඉක්ම කෙරෙන ලියුම් ගනුදෙනුවද යෝගාවචර තත්වයට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අතහැර දැමිය යුතුය. සැහැල්ලු පැවැත්ම පැවිදි ජීවිතයේ පවත්වා ගැනීමේ පහසුම ක්‍රමයේ හේයින් පොතපත පවා අධිකව ගොඩගසා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලටවත් නොගත යුතු. ශ්‍රී කල්යාණී යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුකමය. යෝගාවචර දිනචරියාවයි.
හොඳයි, ඉතින් අපි කාලයකට පස්සේ දිනචරියාව මතක් කරගත්තා. ඉතින් අපි කාටත් නැවත නැවත මතක් කරන්න වටිනා කාරණා කීපයක් එතන තියෙනවා. දැන් අර මාතර සාවින්නාසය මතක් කරනවා ආකංකෙය සූත්‍රය, ඊළඟට දස ධම්ම සූත්‍රය, ඒ වගේ සූත්‍ර නිතර නිතර පරිහරණය කරන්න, සංවේග වස්තු ඇති කරගන්න, ඒ වගේ දේවල් මතක් කරනවා. ඉතින් ඇත්තටම ඒවැ කොච්චරනම් වටිනකමක් තියනවද කියලා තේරෙන්නේ කාලයක් යනකොට. සමහර කාලයක් යනකොට අපිට ඒවා අමතක වෙනවා. ඊට පස්සේ අපි සමහර ලාවට ශ්‍රමණාකල්පයෙන් ගිලිහෙනවා, ඊළඟට ශ්‍රමණ භාවය අමතක වෙනවා, ආයෙත් අර පරණ පුරුදු රටාවට වැටෙන්න පුළුවන්. නමුත් අර දිනපතා ඒ වගේ දෙයක්, ඒ වගේ සූත්‍රයක් නැවත පොඩ්ඩක් මතක් කරගන්නවා නම් අර බුදුරජාණන් වහන්සේ වට විශේෂයෙන් කියනවා අබින්හ පච්ච වෙක්කන සූත්‍ර කියලා. ඒක නිතර නිතර මතක් කළ යුතු සූත්‍ර වශයෙන්. ඉතින් ඒ වගේ දේවල් මතක් කරගන්නවා නම් ඉතින් ආයෙත් අපි මේ ශ්‍රමණ භාවයට පැමිණෙනවා. ආයෙත් පැවිදිකමට ඇල්මක් ඇති වෙනවා, ඒකේ හොඳට ගරුසරු බවක් ඇති වෙනවා. ඒ නිසා හරි වටිනවා ඒ මාතර ස්වාමීන් වහන්සේ කොයිතරම්නම් දුරදිග බලලා ඒ සංඝ පිරිස තවදුරටත් මහනකමේ අලවලා තියා ගැනීම සඳහා උපයෝගී වෙන ඒ කාරණා මතු කරලා තිනවා. ඉතින් අපි උත්සාහත් වෙමු ඒ අනුව කටයුතු කරන්න. ඒතර අද දවසේ ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්න. ඉතින් මේ ධම්මසුබද්ද සායනාතර ආරාධනා කරනවා ඒ සූත්‍ර කොටස ඉදිරිපත් කරන්න කියලා.
අවසයි සායනාස, දීඝනිකාය පාඨික වර්ගයේ සංගීති සූත්‍රයේ චක්කනිපාතය 412 වෙනි පිටුව. අත්තිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ච ධම්මා සම්ම දක්ඛාතා තත්ත සබ්බේ හේව සංගායිතබ්බ න විවදිතබ්බ යතේදම් බ්‍රහ්මචරියං අද්ධනියං අස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ ච. හැවත්නි, දන්නා දක්නා අරහතෝ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද පංච ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකි වන්නේද, බොහෝ කාලයක් සිටිය හැකි වන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු, විවද නොකළ යුතු. එය බොහෝ දිනාට හිත පිණිස, බොහෝ දිනාට සුව පිණිස, ලෝට අනුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම හයක් දෙයත් ච සංඥහ කායෝ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංඥා කාය සයක. රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, ස්පෂ්ටව්‍ය සංඥාව, ධර්ම සංඥාව.
ඒතර අපිට අද සංඥා ගැනයි ඉගෙන ගන්න තියෙන්නේ. සැහෙන්න පුළුල් මාතෘකාවක්. ඉතින් ඒතර සංඥා. දැන් අපි ඇහෙන් අපි එදා ඇත්තටම මම හිතන්නේ අඟහරුවාදත් ටිකක් මේකට සාකච්ඡාව සම්බන්ධ කරගන්න පුළුවන්. අපි ඇහෙන් සංඥා ගන්නවා, කනෙන් සංඥා ගන්නවා, නාසයෙන් සංඥා ගන්නවා, ඊළඟ දිවෙන්, කයෙන්, මනසින්. ඒතර ඔය සංඥා ඒතර වර්ගීකරණයක් කරලා තියෙනවා. ඇහෙන් ගන්න සංඥා රූප සංඥා, කනෙන් ගන්න සංඥා සද්ද සංඥා, ඊළඟට නාසයෙන් ගන්න සංඥා ගන්ධ සංඥා, රස, දිවෙන් ගන්න සංඥා රස සංඥා, කයෙන් ගන්න සංඥා පොට්ටබ්බ සංඥා, මනසට එන සංඥා ධම්ම සංඥා කියන ඉතින් වර්ගකිරීමක් කරලා තියෙනවා. එතකොට මේ කතා කරන දේවල් වල ඒ කියන්නේ අපි අර දැන් බුදුහාඳුරෝ මේවා වර්ග කළා, වෙන් කළා පෙන්නපු හින්දා අපිට ටිකක් තේරෙනවා. නැත්තම් අපි මේ සංඥා ලෝකයේ තුල තමයි බැහැගෙන ඉන්නේ. හරියට නිකන් අර මාළුවෙක් මේ වතුරේ බැහැගෙන ඉන්නවා වගේ. එතකොට ඌට තේරෙන්නේ නැහැ මේ තමන් වතුරේ ඉන්න බව තේරෙන්නේ නැහැ. ඉපදුනෙත් වතුරේ නේද? ජීවත් වෙන්නෙත් වතුරේ, ඉතින් මැරෙන්නෙත් වතුරේ. ඉතින් එතකොට මේ සංඥා ලෝකයේ තුලයි ඉන්න කියලා ඒ වගේ අපිට තේරෙන්නේ නැහැ. මාළුවට වතුරේ ඉන්නකොට වතුරේ තුල ඉන්නවා කියලා විශේෂ හැඟීමක් නැහැ වගේ. අපිටත් මේ සංඥා ලෝකයේ තුල නිමිති ගණිමින් තමයි ඉන්නේ කියන එක ගැන අපිටත් හැඟීමක් නැහැ. අපේ මුළු ජීවිතේම ගත වෙන්නේ ඉඳුරන් පරිහරණය කරන්නේ ඒ ආකාරයට තමයි. ඒතකොට නිරන්තරයෙන්ම රූප සංඥා හරහා තමයි අපි මේ රූප ලෝකේ අත්දකින්නේ. ඊළඟට ඒ සද්ද සංඥා හරහා තමයි ඒතකොට සද්ද ලෝකේ අත්දකින්නේ. ගන්ධ සංඥා හරහා තමයි ගන්ධ ලෝකේ අත්දකින්නේ. ඒතකොට රස සංඥා හරහා ඒතකොට ඒ ලෝකේ අත්දකින්නවා. ඊළඟට අපි තුමු පොට්ටබ්බ ස්පර්ශ පැත්තේ හරහා ඒතකොට ඒ ලෝකේ අත්දකින්න. ඒක මනසට අරමුණු වෙනවා. ඒතකොට සම්පූර්ණ මේ ඒ එන සංඥා හරහා අපි තනිකර ලෝකයක් තනා ගන්නවා. ඒතකොට දැන් අපිට ඒ අදාළ ලෝකයක් තියෙනවා. ඒතකොට මම මගේ ඉන්ද්‍රයන් හරහා ඇතුළට අරගත්ත සංඥා වලින් මම ලෝකයක් හදාගෙන ඉන්නවා. ඒතකොට මෙතන ඉන්න අනිත්‍යය. ඒතකොට ඒ තමම්ට අදාළ ඒ ඉන්ද්‍රයන් හරහා යම් කිසි අරමුණු ටිකක් අරගෙන යම් සංඥා ටිකක් අරගෙන තමනුත් ලෝකයක් හදාගෙන ඉන්නවා. ඉතින් අපි ඔක්කොම ඉතින් ඒ තනාගත්ත ලෝකවල තමයි අපි වාසය කරන්නේ. ඒතකොට මෙන්න මේ ඉන්ද්‍රයන් පරිහරණය කිරීම හරහා ඒතකොට අපිට ලෝකයක් තැනීම මේ සංඥා ගැනීම හරහා එහෙමනම් සිද්ධ වෙනවා. දැන් අපි එදත් කතා කළා. ඒතකොට මේ සංඥාවල එක පැත්තක් තමයි සංඥා විපල්ලාස පැත්ත. ඒ කියන්නේ අපි කමන්නේ එතෙන්ට එන්න කලින් අපි පොඩ්ඩක් තව සංඥාම විස්තර කරගත්තොත් දැන් රූප සංඥා. දැන් අපි රූප දිහා ගලන්න ගියාම ඇත්ත වශයෙන්ම බොහොම ප්‍රාථමික මට්ටමින් අපිට ඇහුවෙන්නේ ඔකේ වර්ණයකුයි හැඩයකුයි විතරයි. ඒතකොට ඒ වර්ණය හැඩය පාදක කරගෙන අපි පුදුම විදිහට මේකට එක පැත්තකින් අර ගැඹුරක් ආදේශ කරගන්නවා නේද? අපිට ඇස් දෙකක් තියෙන එකනේ නේද? අපිට එක ඇහෙන් බැලුවොත් එහෙම ඔහොම එතකොට ගැඹුරක් පේන්නේ නැහැ. නිකන් වර්ණයකුයි රටාවකුයි විතරයි පේන්නේ. නමුත් ගැඹුර මෙව කරගන්නන දෙකකින්ම බලනවා. එතකොට ගැඹුර පිළිබඳ හැඟීමක් ආ මේක තියෙන්නේ ළඟ මේක තියෙන්නේ ඈත කියලා නිකන් ගැඹුර පිළිබඳ හැඟීමකුත් පහළ වෙනවා. දෙකකින් ගන්න තොරතුරු. ඊට පස්සේ මේක මාර සයන්ටිෆික් මේ නිර්මාණයක් බැලුවාම ඒ කියන්නේ එක කැමරාවකින් නේද කැමරා දෙකකින් ගන්නෙ. ඒ වගේ. එතකොට මේ S2 කින් එතකොට මේ ගත්තාම ඩෙප්ත් එකක් පිළිබඳ. ඒ කියන්නේ ගැඹුරක් පිළිබඳ අවධානයක් කරනවා නම් දැන් එතකොට දර්ශනේ 3D වුණා. නැත්තම් තියුනේ 2D. නේද? අපිට තියෙන සාමාන්‍යයෙන් නම් එක හැම් බැලුවත් 2D එකක් එන්නේ. මොකද මේ කියන්නේ වර්ණයකුයි සටහනකුයි විතරයි එතකොට තියෙන්නේ. එතකොට ඒ සටහන් ටික පුදුමාකාර තොරතුරු රාශියක් එක්ක එතන තියෙන්නේ. ඉතින් කෙලවරක් නැහැ. ඉතින් එකක් රවුම් කියනවා, එකක් හතරස් කියනවා, එකක් අපි තුමු ත්‍රිකෝණාකාරයි කියනවා. ඉතින් හැඩ අසීමාන්තිකව තියෙනවා. ඒ වගේමයි වර්ණත් සීමාවක් නැහැ. ඒ ඔක්කොම ඉතින් කෙලවරක් නැතුව තියෙනවා. ඉතින් එතකොට අපිට හිතමු ඉර හඳෙන් වෙන් කරගන්න ඉතින් අපිට දන්නවා නේද? එතකොට දැන් හිතමු උදේ රාත්‍රියෙන් වෙන් කරගන්න පුළුවන්. එතකොට ගැහණු කෙනෙක් පිරිමි කෙනෙක්ගෙන් වෙන් කරගන්න පුළුවන්. එතකොට අපි පාවිච්චි කරනවා මේ රූප සංඥා. ගැහණු කෙනෙක් ගෙනම් මෙන්න මෙහෙමයි අඟපසඟ තියෙන්නේ, රූපේ ස්වභාවය මෙහෙමයි කියලා. එතකොට යම් ඔළුවට දාගත්ත සංඥා ටිකක් තියෙනවා. පිරිමි කෙනෙක් නම් මෙන්න මෙහෙමයි කියලා ඔළුවට දාගත්ත සංඥා ටිකක් තියෙනවා. එතකොට මේ රූපය රූපීය වශයෙන් අපි ඔළුවේ දාගත්ත ඒ සංඥා ගබඩාවක් අපිට ගාව තියෙනවා. එතකොට ඇහෙන් වර්තමානයේ ගන්න සංඥා ටිකයි අර ගබඩා වෙලා තියෙන සංඥා ටිකයි නිකන් මැප් කිරීමක්, සංසන්දනය කිරීමක් සිද්ධ වෙලා අටක් ගාලා වචනයක් දෙනවා. ආ මේ පිරිමියෙක්. මෙයා ගෑණියෙක් කියලා ඉතින් අපි කියනවා නේද? පුදුම ඇතුලේ වනේ කම්පියුටර් ඇත් තියෙන බැලුවම සම්පූර්ණයෙන් එතකොට ඒ වර්ණ පැත්තෙන් සටහන් පැත්තෙන් මේ විදිහට අපි ඇහෙන් සඤ්ඤා අරගෙන, නිමිති අරගෙන, ලකුණු අරගෙන ඊට පස්සේ ඉතින් මේ ඔළුව ඇතුලේ ඒක පොඩි ප්‍රොසෙස් වීමක් වෙලා, පොඩි සංසන්දනය වීමක් වෙලා, ගාන්ටේ දෙක අතර සංසන්දනයක් වෙලා ඊට පස්සේ තමයි ඔන්න හඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් මේ බොහොම ප්‍රාථමික මට්ටමේ එතකොට ඇහැ කියන සෙන්සර් එකක්, ඇහැ කියන ඉන්ද්‍රියක් පාවිච්චි කරලා අපි එතකොට මෙන්න මේ හඳුනා ගැනීම ක්‍රියාවලිය කරනවා. එතකොට සංඥාවල එක ප්‍රධාන ලක්ෂණය තමයි ඔන්න මේ සංජානාති කියන ලක්ෂණය. හඳුනා ගන්නවා කියන ලක්ෂණය. ඊට පස්සේ කනිනුත් ඒකමයි. කන හිතන්න කණෙන් විවිධ ශබ්ද. දැන් ඒතර කාක් එක්ක කෑ ගන්න ශබ්දයයි අපි හිතමු බල්ලෙක් කෑ ගන්න ශබ්දෙ වෙනස් නේද? ඒතර ඒ ශබ්දට අදාළ වෙනස්කම් තියෙනවා. අපි ටග් ගන්න අඳුර ගන්න පුළුවන් මේ කෑ ගන්න බල්ලෙක්, මේ කෑ ගන්න කාක්ෙක්, මේ කෑ ගන්න රිළවෙක්. ඒතර මේ ශබ්දවල තියෙනවා විශේෂත්ව නේද? ඒකේ ටෝන් එක, ඒකේ හැදෙන හැටි. ඒතර ඒ විශේෂත්ව ස්වර අනම්මනම් කියලාද අපි දාන්න තියෙන්නේ. ඒතර ඒ එක්ක සංඛ්‍යාතය ඒක කොච්චර ඉක්මනට ভাইබ්‍රේට් වෙනවද? ඒ වගේ දේවල් හරහා එතකොට මේ සද්ද වෙන් කළා අපිට අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ බල්ලගේ හඬේ තියෙන මෙන්න මේ බඳු ලකුණු ටිකක්. කපුටෙක්ගේ හඬේ තියෙන මෙන්න මේ බඳු ලකුණු ටිකක්. ළමේ කෑ ගහනකොට ළමේ කන්නනකොට එයාගේ තියෙන මෙන්න මේ බඳු ලකුණු ටිකක් කියලා දැන් අපේ ඔළුවේ මේ සංඥා ටිකක් තැම්පත් වෙලා තියෙනවා. සද්ද පිළිබඳ සංඥා ගබඩාවක් තියෙනවා. අපි ඒව ටික අහලා මුල් අවස්ථාවේදී දන්නේ නැහැ. හිතන්න මුල්ම වතාවට කපුටෙක් කෑ ගහනවා ඇහුවයි කියලා නේද? ඉපදිලා අපි උන් දවස් දෙකකින් ඔන්න කපුටෙක් කෑ ගහන. තමයා දන්නේ නැහැ නේ මොකෙන්ද කියලා. ඉතින් අම්මා තමයි කියලා දෙන්නේ පුතේ ඔන්න කාක් එක් කියලා. මං කරිතින් කියලා පෙන්නලා දෙලා කොළුවට ගුවන්නනවා මෙන්න මේ මේ කාක් එක්කයි අහන්නේ. ඊට පස්සේ අපි හිතමු ඔන්න කුකුලෙක් නම් කෑ ගහන්නේ. ඉතින් ඒකත් කියලා දෙනවා මේ කුකුලයි කෑ ගහන්නේ. ඉතින් අම්මා පොඩ පොඩ උගන්නනවා නේද. ඊට පස්සේ ඉස්කෝලේ ගිහිලා සංඥා දා ගන්නවා. ඉතින් එතකොට අපි මේ හඬ පිළිබඳව වගේ සංඥා ගබඩාවක් තියෙනවා. එතකොට සද්ද සංඥා වගේ ලොකු පරාසයක අපි කටයුතු කරන්නේ. කණෙන් සද්ද ටික ඔක්කොම ගන්නවා. ඒ ඔක්කොම වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. සංඥා පාවිච්චි කළ නිමිති පාවිච්චි කළ ලකුණු පාවිච්චි කළ හඳුනා ගැනීමේ ක්‍රියාවක් අපිට කරන්න පුළුවන්. ඊළඟ ගඳ සුවඳ. හිතන්න දැන් අපි පාරේ යනකොට ඔන්න රෝස මල් සුවඳක් ආවා. තවත් තැනකදී ඔන්න නෙළුම් මල් සුවඳක් ආවා. මේ දෙකේ වෙනස්කමක් තියෙනවා නේද? නෙළුම් මල් සුවඳේ රෝස මල් සුවඳේ ඔන්න පොඩි වෙනසක් තියෙනවා. ඊට පස්සේ එහෙම යනකොට ඔන්න බ්‍රිලවෙග්ගේ ජරා ගොඩක ගඳක් ආවා. ඉතින් වෙනසක් තියෙනවා. පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. නැත්තම් බල්ලෙග්ගේ ජරා ගොඩක් ආවා. පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මේ දෙක අතර තියෙන වෙනස්කම්. ඒතකොට ගඳ සුවඳෙත් මේ පුංචි පුංචි නිර්ණායක තියෙනවා. පුංචි පුංචි සටහන් නැත්තම් මේ අපි කියමු ලකුණු නිමිති තියෙනවා. ඒතකොට ඒවා හුඟක් වෙනස් ඉතින්. ඉතින් ඒ අනුසාරයෙන් අපේ අර දැනටත් අරගෙන තියෙන තොරතුරු ගබඩාවත් එක්ක සංසන්දනය වුණාම ඉතින් ටංගාල ඔන්න හඳුනා ගන්නවා. ආ මේ ඇවිල්ලා නෙළුම් මල් සුවඳක්. මේ ඇවිල්ලා හඳුන් කූරු සුවඳක්. මේ ඇවිල්ලා අපි තුන් රෝස මල් සුවඳක්. එහෙනම් ඉතින් අපිට ටංගාල හඳුනා ගන්න පුළුවන්. නැත්තම් මේ ඇවිල්ලා කිරි සුවඳක්. දැන් ළමයෙන්ගේ පුංචි දරුවෙන්ගේ එහෙම ගත්තා ඔන්න කිරි සුවඳක් තියෙනවා නේද? ඒ වගේ. එතකොට මේ සුවඳේ විශේෂත්ව තියෙනවා. සුවඳේ පුංචි පුංචි ලකුණු තියෙනවා. එතකොට ඔන්නේ ලකුණු වලටත් සංඥා කියන නම ව්‍යවහාර වෙනවා. ඊට පස්සේ අපි තුමු රස. රස ලෝකේ. එතකොට ඇඹුල් රස තියෙනවා, තිත්ත රස තියෙනවා, පැණි රස තියෙනවා නේද? එතකොට දැන් අපි ඇස් දෙක පියාගෙන වුණත් ඇස් දෙක ඕනේ නැහැ දැන්. ඇස් දෙක පියාගෙන අපි හිතමු මේ දිවේ තිබ්බොත් එහෙම අපි හිතමු මාක් කරේ ටොපියක් එහෙම නේද? ටක් ගාලා අඳුර ගන්න පුළුවන් සමහරට. ඉතින් ටොපිය જાතේ වුණත් තියා ගන්න පුළුවන්. අපි හිතමු ඔක සියඹලා ටොපියක්ද නැත්තම් මේක ඇවිල්ලා හැක්ස් එකක්ද නේද? ටක් ගාලා වැඩි වෙලාවක් යන ගාලින් ඒක අඳුර ගන්න පුළුවන්. දැක්කවත් නැහැ හැබැයි. අපි හිතමු S2 ක් පියන් හිටියේ. ටක් ගාලා කියනවා මේක නම් හැක්ස් එකක් තමයි දැන් නම් දියෝඩ තියලා තියෙන්නේ. එච්චරට ඉතින් අර ඒ රස පිළිබඳ වෙනස්කම් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු ඔන්න මීපැණි සුට්ටක් තිබ්බොත් එහම ඔන්න ඒකත් අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඒ වුණොට ඔන්න පැනඩෝල් එකක් තියෙනවා. තිත්‍රහන් එතකොට එන්නේ නේද? එතකොට ඒකත් අඳුර ගන්න පුළුවන්. එතකොට මේ රස හා සම්බන්ධනොත් ඒ වගේ සංඥා තියෙනවා. එතකොට වෙන් කළා අඳුර ගන්න පුළුවන් විවිධාකාර රසවල කුඩා කුඩා ලකුණු ටිකක්, නිමිති ටිකක් තියෙනවා. ඒ අනුසාරයෙන් මෙන්න මේක අහවල් රසයි, මෙන්න මේක මේ අහවල් රසයි කියලා අපිට නම් කරන්න පුළුවන්, වර්ගීකරණයක් කරන්න පුළුවන්. ඊට ඈ පුරුදුලා තියෙන මුල් කාලේ ඉතින් නම් කළා දන්නේ නැහැ, නම් කරන්න දන්නේ නැහැ. ඉතින් රස ටිකක් දැනෙනවා. හැබැයි ඊට පස්සේ නම් ටික එකට ඈඳ ගන්නවා. මේ ඇවිල්ලා තිත්ත රස, මේ ඇවිල්ලා ලුණු රස, මේ ඇවිල්ලා පැණි රස, මේ ඇවිල්ලා දොඩන් රස. ඉතින් අපිට තව ඕක නම් කරන්න පුළුවන්, නම් දෙන්න පුළුවන් ඕන තරම්. පොදුවේ ඉතින් අර මේ නම් කීපයක් දාලා තියෙනවා. මේක නම් පැණි රසයි, මේක නම් ලුණු රසයි, මේක තිත්ත රසයි, මේක ඇඹුල් රසයි. ඉතින් අර ප්‍රධාන රස කීපයක් තියෙනවා. ඊට අමතරව ඉතින් මේ පැණි රස කියන එකෙත් අනන්තය දක්වා ඉතින් යන්න පුළුවන් නේද? විවිධාකාර පැණි රසවල්. ඉතින් දැන් ටොපි එක තියෙන එක පැණි රසක්, ඊළඟට අපි හිතමු බිස්කට් එකක තියෙන තව පැණි රසක්, දොඩම් විදුරුක තියෙන තව පැණි රසක්. ඒතකොට මේ ඔක්කොගෙම ඒ ඒ එකේ රසයක් ගත්තාම මේ ඒක ලොකු රාශියක් තියෙනවා නේද? ඒතකොට රස අනන්තය දක්වා යන්න පුළුවන්. ඔව්. ඉතින් එතකොට රස ගොඩක් තියෙනවා. ඒතකොට ඒවෙත් පුංචි පුංචි නිමිති තියෙනවා. එතකොට දැන් හිතන්න දැන් ඔය රසවලුත් තියෙන මේ ඒ රස ඐඩෙන්ටිෆයි කරන නේද? දැන් ඒ හරියටම ඒ ටේස්ට් එක ආවද කියලා බලන්න ඒ ඒක ඒකට ස්පෙෂලිස්ට්ලා ඉන්නවා නේද? එතකොට අපි දුන් බිස්කට් කම්පැනි එක හරි කොහේ හරි. එතකොට එයාගේ කාර්යය තමයි ඒ ඒ අදාළ එකේ රස බලලා ඒ අදාළ එකම දැන් ඇවිල්ලාද කියලා බලන්න. ඉතින් බලන්න කොච්චර ඒ දැන් ඒ දිව කොච්චරට මේ රිෆයින් කරලා තියෙනවද නේද? දිව කොයිතරම්නම් සංවේදීද? ඒ කුඩා කුඩා රස ඒ ලකුණු ටික හඳුනාගෙන යන්නේ යා තමයි හරියටම කියන්නේ මෙන්න මේක තමයි එන්න ඕනේ මිශ්‍රණය නේද? මේක තමයි එන්න ඕනේ ද්‍රාවණය. මෙච්චර මේකේ අඩුයි මෙන්න මේක වැඩි කියලා කියන්න තරම් බොහොම සංවේදී. එච්චරට ඉතින් මේ රස හා සම්බන්ධ ලකුණු තියෙනවා. ඊට ස්පර්ශ. අපි තුමු දැන් අපි ඉන්නකොට ඔන්න අපි S2 පියා හිටිය අපි පාත්‍රය හොද හිටිය. ඔන්න ඉතින් මොකෙද්දෝ ගෑවෙනවා. සමහරවිට ගෑවෙනකොට දැක් හිතන්න පුළුවන් ආ මේ පූසෙත් තමයි ගෑවුනේ. කකුලේ ගෑවෙනවා නේද? ගෑවෙනකොට ඉතින් උගේ ඒ ගෑවෙන ස්වරූපයෙන් හඳුන ගන්න පුළුවන් ආ මේ ගෑවුනේ බලලෙත් තමයි. නැත්තම් ඔන්න අපේ අර කොල්ලාවිල ගෑවෙන ඇඟි. ටක් ගාලා කියන්න පුළුවන් ආ මේ උප මොකද දැන් මේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ පොඩ්ඩක් අඳුර ගන්න පුළුවන්. ඒ ගෑවෙන ස්පර්ශයෙන් හොයා ගන්න පුළුවන් මේ පූසෙද්ද ගෑවුනේ, මේ බල්ලෙත් දැඟේ ගෑවුනේ කියලා හොයා ගන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් කවුරු හරි ඇඟට තට්ටුවක් දා. තට්ටුවක් නෙමෙයි ඉතින් අපි තුන් අත තිබ්බා. එතකොට මේ මිනිස්සෙක් දත තිබ්බේ. ඉතින් හොයාගන්න පුළුවන්. හාවින් පස්සෙන් යනකොට ඔන්න රිලෙවෙක් ඇවිල්ලා ඉල්ලනවා යගේ. අඳුන ගන්න පුළුවන් නේ ටංගාලාමේ රිලව තමයි අදින්නේ. හරි පහසුයි ඉතින් නේද? එතකොට මේ ස්පර්ශවල එතනත් විවිධත්වයක් තියෙනවා. දැන් හිතන්න අපි වාඩිලා ඉන්නකොට එතකොට මේ ස්පර්ශ වෙනවා. දැන් අපේ කයේ විවිධ තැන්වල එතකොට ස්පර්ශ වෙනවා. යම් යම් තැන්වල වැඩි පීඩනයකින් දැනෙනවා. යම් තැන්වල ටිකක් තදට දැනෙනවා. යම් තැනක ගොරෝසුවට දැනෙනවා. යම් තැනක මෘදුවට දැනෙනවා. එතකොට මේ ස්පර්ශය හා සම්බන්ධ වගේ විවිධත්වයක් තියෙනවා. ඒ ලකුණු ටික, ඒ සංඥා ටික, ඒ නිමිති ටික හරහා මේ අහවල් එකයි කියලා අපි නමකුත් දීලා හඳුනා ගන්න පුළුවන්. එතකොට ස්පර්ශ හා සම්බන්ධත් ඔන්න ඔය වගේ ලොකු පරාසයක අපි හඳුනා ගැනීමක් කරනවා. ඊට පස්සේ හිතට එන අරමුණු, ඒකයි දැන් සීමාවක් නැහැ ඒකෙත් නේද? එතකොට රාග හිතක තියෙන ස්වභාවය, ද්වේෂ සිතක තියෙන ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් නේද? දැන් රාග සිතක් හිතේ වැඩ කරනකොට එතකොට ඒක හා අදාළ නිකන් දැන් රාගෙට ලක් වෙන අරමුණේ ලකුණුත් වෙනම තියෙනවා. දැන් අපිට දැන් කවුරු හරි අපි කැමති කෙනෙක් මතක් වුණා. එතකොට ඒ හා සම්බන්ධ නිකන් ඇල්මක් කියන එක වෙන පැත්තක්. හැබැයි මේ රාග සිතට අදාළව නිකන් 아무තු කැමති ඒකට කැමති ගතියක් නිකන් නැමෙන ගතියක්, ඒකේ ආස්වාදනීය ගතියක් එතකොට රාග සිතක ගන්න පුළුවන්. ඊළඟට ද්වේෂ සිත දක්වති හාත්පසින්ම වෙනස්. ඒ කියන්නේ අර දවන ගතියක් කළු වෙලා එහෙම. එතකොට ඒ ද්වේෂ හිතට අදාළව විතර ඊට වෙනස් ආකාරයේ සංඥා ටිකක් තියෙනවා. දැන් එතකොට ඒවෙන් නිරූපණය කරන වෙන නිමිති ටිකක් තියෙනවා. දැන් ද්වේෂ හිතකද ටංගලය අරන් එනවා. මෙන්න මේ අහවලා තමයි වැරද්ද කරේ. මම හොඳයි, යා නරකයි කියලා. එතකොට කෙනෙකුත් අරන් එනවා. පුජ්‍යදෙකුත් අරන් එනවා. එතනත් එතකොට වෙනම සංඥා පැත්තකුත් තියෙනවා. එතකොට ඔය වගේ දැන් එතකොට හිතට එන අරමුණු වලත් පුදුමාකාර හිතා ගන්න බැලි ඔය වගේ පරාසයක් තියෙනවා. සංඥා ලොකු පරාසයක් තියෙනවා. ඉතින් අපි මුළු දවස පුරා ඔන්නේ සංඥා ගොන්නත් එක තමයි ජීවත් වෙන්නේ නේද? අපි ඇහෙන් රූප බලද්දි තංගාල වෙන සංඥා හෝගාලෙනවා ඇතුළට. ඇතුළේ හෝගාලා එතකොට අර වගේ සංසන්දනයකුත් සිද්ධ වෙනවා. හඳුනා ගැනීම රාශියක් සිද්ධ වෙනවා. ආයෙත් එනවා. ආයි හඳුනා ගන්නවා. ඉතින් ඔහොම යන ගමනක් තමයි තියෙන්නේ. ඒතර කනිනුත් ඔය ටික එනවා. දිවිනුත් එනවා. ස්කයිනුත් එනවා. හිතට අරමුණුත් එනවා. ඉතින් දැන් සංඥා ලෝකයක් තුල තමයි අපි ජීවත් වෙන්නේ. ඔව්. ඉතින් එතකොට මේවා එකින් පයින්නෝ. ඔව්. දැන් එතන රූපේ බල බලා හිටෙස කනට පයින්නෝ. කන සද්ද අහා හිනරසේ රසට බලනවා. ඊනට ආයෙත් උන රූපෙට පයින්නෝ. ආයෙත් සද්ද වලට පයින්නෝ. ඉතින් මේවා එකින් එක පැන. දැන් එතකොට මේකේ ලස්සන වැඩේ කියනට අපි ඉන්නවා කියන හැඟීමකුත් එනවා. මම ඉන්නවා. මම බලනවා. මම මට ඇහෙනවා. නේද? මම නැත්තම් අහනවා. මම රස විඳිනවා. කිරිදී ඔය ඔක්කොම නිකාර පුජ්‍යල භාවයක් පිළිබඳ ලොකු හැඟීමක් පහළ වෙනවා. මේ ටික පටට ගාලා මේ බොහොම ශීඝ්‍රව සිද්ධ වෙනකොට පුජ්‍යලේ පිළිබඳ හැඟීමක්, මම පිළිබඳ හැඟීමක්, ජීවත් වෙනවා මම ඉන්නවා කියලා හැඟීමක් අපේ හිත ඇතුළේ පහළ වෙනවා. නැත්නම් බුදුහාඳුරෝ මේ යාන්ත්‍රණය නැත්නම් මේ අපි තුම හරිනියාර එන්ජිමක් ගලවලා කෑලි කළා ඔක්කොම බෙදලා පෙන්නනවා වගේ. ඒතකොට මේ ඔක්කොම රටාවන් ටික දැන් මේ හෙලි කරනවා. මෙන්න මෙතන තියෙනවා අපිට රූප ගොඩක්. මෙතන තියෙනවා සද්ද ගොඩක්. මෙතන තියෙනවා රස ගොඩක්. ස්පර්ශ ගොඩක්. ඉතින් ඔය විදිහට අර වෙන් කළා පෙන්වනවා. මෙතන තියෙන ඇතුලේ ආධ්‍යාත්මික ආයතන හයක්. එතකොට මෙහෙම වෙන් කළා පෙන්වනවම අපිට පොඩ්ඩක් ඇස්සර්ලා බලන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ. මෙතෙක් කල මං හිතන් හිටියේ මම ජීවත් වෙනවා, මම ඉන්නවා, මම අහවලා කියන තමයි හිතන් හිටියේ මට. නැහැ, 아무තු පැත්තකින් වෙන දෘෂ්ටි කෝණයකින් එතකොට බුදුහාඳුරුව බණක් කියනවා. මෙන්න මෙතන සංඥා ගොඩක් තියෙනවා. සංඥා පරිහරණයක් කරන්නේ, නිමිති පරිහරණයක් කරන්නේ, ඒව හඳුනා ගැනීම කි කරන්නේ කියලා. හිතන්න දැන් ඔතන ඊළඟ ප්‍රශ්නේ තමයි, එතකොට මේ සංජානාති කියන වැඩේදී අපිට අර අපි එදත් කතා කරපු ඒ සංඥා විපල්ලාස පැත්ත. දැන් ඔය හඳුනා ගැනීම ටික ඔයගේ කෙරුණාට මොකද අපේ ඉන්ද්‍රයන්ට බැහැ ඒ හඳුනා ගැනීමට ලක් වෙන අරමුණේ තියෙන වෙනස්කම් ටික දකින්න. සාමාන්‍ය ඇහැට මේ ඒ වෙනස්කම් ටික දකින්න තරම් ඒක මේ ශක්තිමත් නැහැ. දැන් ඒක ඇත්තරම දැන් ඔය දැන් චිත්‍රපටියක් එහෙම නැත්නම් මොකක්ද ඒකට කියන්නේ මේ වීඩියෝ එකක් අහර මේ හදද්දී අර ෆ්‍රේම්ස් ගන්න තියෙන්නේ නේද? 50ක් නේද දාන්නේ ඒක සාමාන්‍යයෙන්. නැහැ රීලයක් නෙමෙයි. සිද්ධ කොහොම හරි ඒ කියන්නේ ඒකේ ඒ ෆ්‍රේම්ස් ගානට සෙට් වුණාම තමයි හිත මුලා කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇහැට වෙන්වෙන් වශයෙන් අඳුර ගන්න බැරි වෙන්න තරමට පොඩ්ඩක් ස්පීඩ් එක හදලා දෙන්න විතරයි තියෙන්නේ. එච්චරයි. දැන් මේ කාටුන් වල තියෙන එක අඩුයිනේ. ඒ හිඳ පොඩ්ඩක් අර ගැස් සීඩි ටික පේනවා. දැන් අතන තියෙන්නේ දැන් අපිටම සාමාන්‍ය චිත්‍රපටයක නම් ඒ ෆ්‍රේම්ස් ටික ටිකක් ස්පීඩ් දානවා. තප්පරයට අපිටම ෆ්‍රේම් 20ක් කියලා. ඒක වෙන් කළ අඳුර ගන්න බෑ අපේ ඇහැට. ඒතර මේ ඇහි හැකියාවක් නැහැ ඒ වෙනස්කම අඳුන ගන්න. එතකොට ස්පීඩ් එක වැඩි කරලා දුන්නාම ඇහැට බෑ ඒක ග්‍රහණය කරන්න මෙතන වෙනස් වීමක් වෙනවා කියලා. ඇහැ ගන්නෙ නිත්‍යයි කියලා. නේද? ඇහැ ගන්නෙ ඔන්න ඉන්නවා. මෙයා ඉන්නවා. මේ ඇවිල්ලා ඔන්න කාන්තාවක්. මේ ඇවිල්ලා ළමෙක්. මේ ඇවිල්ලා බස් එකක් කියලා දැන් ඉතින් රූපවාහිනියේ පෙන්නනකොට ටීවී එකේ පෙන්නනකොට නැත්තම් සිනමා ශාලාවේ පෙන්නනකොට ඉතින් අපිට ඒ රූපයක් තියෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට ඇහැට බෑ ඒ අනිත්‍ය ලක්ෂණය හඳුනා ගන්න බෑ. එයා හැමතිස්සෙම නිමිති ගන්න නම් අනිවාර්යයෙන්ම නিত্য සංඥාවක් ඉදන්ට ඔබ ගන්න වෙනවා. මා මේක තියෙන දෙයක්. මේක ස්ථිර දෙයක්. මේක පවතින දෙයක් කියන සංඥාවෙන් තමයි අපි ඒක ගන්නෙ. එතකොට ඔන්න ඔය නিত্য සංඥාවක් මේක ඇතුළට නිකන් කාවදිනවා. ඊළඟට අපි සැප ලැබෙයි කියන සංඥාවෙන් තමයි ගන්නෙ. මේක දුකක් කියලා අපිට ඉතින් තේරෙන්නේ නැහැ. ගැඹුරක් වැටහෙන්නේ නැහැ. අපි හිතන්නේ ආ මේකෙන් සැපක් ලැබෙනවා. මට ආස්වාදයක් ලැබෙනවා කියන සංඥාවෙන් තමයි ඊළඟට ගන්න. ඊට පස්සේ මෙතන මම ඉන්නවා, එතන ඔබ ඉන්නවා, නැත්නම් ඇය ඉන්නවා කියලා. ඒතරම් එතනත් පුජ්‍යල භාවයකුත් දාලා, එයා මගේ පාලනය යටතේ ඉන්නේ, නැත්නම් මට කැමති විදිහට ඉන්නේ, එහෙම කියලා උත් කැලලකුත් දාලා තමයි ඊට පස්සේ අනිත් පැත්තට ගන්න. එතනත් එතන ආත්ම සංඥාවක්, කෙනෙක් පිළිබඳ සංඥාවක්, පුජ්‍යලයක් පිළිබඳ සංඥාවක්, තාත් අනිත් පැත්තකින් කියනවා අපි වස්තුවක් කියලා ගන්න ඒ දෙයක් කරගත් සංඥාවක්. ඒකත් මේක ඇසේ තියෙනවා. ඒතර ඔන්නෝ ටිකට අපිට සල වශයෙන් කියන්න පුළුවන් විපල්ලාසයක් කියලා. දැන් එතකොට මේ අපේ ඉන්ද්‍රයන් හරි ප්‍රාථමිකයි. එච්චර දියුණු ඉන්ද්‍රයන් නෙමෙයි මේවා බැලුවාම. ඉතින් ඒකට දකින්න පුළුවන් යම්සි පරාසයක් තියෙනවා. ඇහැට දකින්න පුළුවන් යම්සි පරාසයක් තියෙනවා. යාට බෑ එන් ඒ පරාසයෙන් ඔබට තියෙන දේවල් දකින්න බෑ. නේද? අහලා තියෙනව නේද? අර මොකද විබ්ජෝර් නේද? මේ ඔය පාට 6 පෙන්නන්නේ. සංඛ්‍යාත 6. වයලට්, ඉන්ඩිගෝ, බ්ලූ, ග්‍රීන්, රෙඩ්, yellow r කියන්නේ මොකද්ද? red මොකද්ද මන්දා. දැන් ওই වගේ අර මේගොල්ලෝ හොයාගෙන තියෙන මේකේ වර්ණවල සංඛ්‍යාතය. එතකොට 400යි මට මතක විදිහට නම් 400යි නැනෝමීටර්ස්. ඊළඟට 800යි නැනෝමීටර්ස් අතර තියෙන තරංගායමේ තමයි බලන්න පුළුවන්. ඉන් එහාට පේන්නේ නැහැ. දැන් x-ray කිරණ පේන්නේ නැහැ අපිට. නේද? ඉතින් x-ray නැද්ද? x-ray තියෙනවන්නේ. x-ray තියෙන හින්දානේ x-ray එක ගන්න පුළුවන්. x-ray එක යුණාට පේන්නේ නැහැ. ඒ ආලෝකය අපිට පේන්නේ නැහැ. දැන් අපි x-ray machine එකක් ගාවට ගිහිල්ලා ඉතින් අත් දෙක උස්සන්න මෙන්න මේකේ පෙනහළු ටික ඊළඟට කූඩුව x-ray එකක් ගන්න ඕනේ කියනවා. දැන් ඊට පස්සේ බැලුවාම ඊට පස්සේ ඔන්න අනිත් පැත්තේ වැදිලා. අපි දැක්කේ නෑනේ. නේද? දැන් ඊට පස්සේ අපි රිමෝට් එකක්, රිමෝට් එකකින් දැන් මෙහෙම එල්ල කළා නේද? ඒතර IR කියන එක, infrared කියන එක අපිට පේන්නේ නෑ. ඒතර මේ ඇහි දකින්න පුළුවන් ආලෝකයේ යම්කිසි පරාසයක් විතරයි. බොහොම පටු පරාසයක් තියෙන. ඉදිරි ටික අපිට පේන්නේ නෑ. ඒතර ඒ කියන්නේ මේ ඉන්ද්‍රයන් කියන ඒවා හරිම බොහොම චු මේ කියන්නේ බොහොම ප්‍රාථමික මට්ටමේ සෙන්සර් ටිකක් මෙතන තියෙන්නේ. ඒකට අල්ලන්න පුළුවන් පොඩි පරාසයක් විතරයි. ඉන් පරිබාහිර එකක්වත් එයාට අහු වෙන්නේ නැහැ. එයාට එච්චර ශක්තියක් නැහැ. ඉතින් ඒකයි අපි අන්වීක්ෂ පාවිච්චි කරනවා. අදෝරක්ත කිරණ කැමරා පාවිච්චි කරනවා. නේ ඒවට යන්න ඔන්න මෙව කළා. ඒක එයා ඩෙවලොප් කරලා දෙනවා අපිට පේන මට්ටමකට. එයා ඒකෙන් අල්ලලා ඊළඟට හදනවා එයා පරිවර්තනය කරනවා අපේ රේන්ජ් එකට. දැන් ඔන්න අපිත් කියනවා ඔන්න මමත් දැක්කා. රාත්‍රී කාලේ වෙන්න අහවලා දැක්කා. මේ අර කැමරා එකේ තියෙන ඒ සුවිශේෂී හැකියාව දාලා එයා පරිවර්තනය කළ දෙනවා අපේ රේන්ජ් එකට. ඉතින් ඒ කියන්නේ අපේ මේ ස්කන්නාසාදී ඉඳුරන් අතිශය ප්‍රාථමික හිතනම් ඩෙවලොප් වෙච්ච නැති ඉතා කුඩා පාරාසයක වැඩ කරන සෙන්සර් ටිකක් තියෙනවා. ඉතින් ඔය ටිකෙන් තමයි අපි දන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඔය ටික වාච්චි කරලා ඔක්කොම ටික පුළුවන් ටික විතරක් අරගෙන අපි කියනවා මම දැක්කා මට ඇහුණා නේද මම තමයි අහගත්තේ මට විතරයි මං විතරයි අහගෙන ඉන්නේ එතන අපි කියන්නේ දැන් බුදුහාඳුරෝ ඉතින් දැන් බුදුහාඳුරෝ නුවණක් දිනු කළා අපි මේ මස ඇසට පේන්නේ නැති ලුකු පරාසයක් දැකලා නේද දැන් හිතන්නේ අභිඥාවක් දිබ්බ චක්කු වගේ දෙයක් එතන දැන් හිතා ගන්න බැරි තරම් පරාසයක් තියෙනවා ඇතිනේ ඔය නේද නුවණ දිනු කළ හදන ඒවැ එතන අපිට නොපෙනෙන කොච්චර රේන්ජ් එකක් පේනවද ඇද්ද නේද ඒ වගේම දැන් දිබ්බ සෝත ඒ බඳු දෙයක් පාචල කොච්චර රේන්ජ් එකක් අහන්න පුළුවන්කම ඇද්ද ඉතින් ඔන්න ඒ වගේ එතන අපි නිකන් තේරුම් ගන්න තියෙන්නේ මේ අපි සතුව තියෙන මේ සෙන්සර් ටික මේ ඇස් කන් ආසාදී ඉඳුරන් ටික හරිම ප්‍රාථමිකයි වගේම හරිම කෙටි කුඩා පරාසයක තමයි මේවා වැඩ කරන්නේ ඉන් පරිබාහිර ලෝකයක් තියෙනවා අපි දන්නේ නැහැ හැබැයි එතන අපේ ලෝකේ හරි පටුයි අපි හදාගෙන තියෙන මේ ලෝකේ හරි පටුයි අපි නොදන්නා අපිට නොපෙනෙන අප්‍රමාණ දේවල් ඇති. නමුත් අපිට තේරෙන්නේ නැහැ අපිට පේන්නේ නැහැ අපිට ඇහෙන්නේ නැහැ අපිට ග්‍රහණය වෙන්නේ නැහැ. ඉතින් අපි මේ හදාගත්ත ලෝකේ එතකොට මේ පටු පරාසයෙන් තමයි අපි හදාගෙන තියෙන්නේ. ඊට අමතරව අපි මේ සංඥා ගනිද්දී නিত্য සංඥාවක් සහිතවයි මේක ගන්නෙ. සැප සංඥාවක් සහිතවයි මේක ගන්නෙ. ආත්ම සංඥාවක් සහිතවයි මේක ගන්නෙ. එතකොට එතන තියෙනවා සංඥා විපල්ලාස කියන يعني මූලික සංඥා ගන්න පද්ධතියෙම නැත්නම් සංඥා ගන්න මට්ටමේම වරද්දාගෙනමයි ගන්නෙ. විකෘති සංඥාවක් අපිට එන්නේ එක අතකින් බැලුවාම. කියන්නේ අපි කැමති කෙනෙක් නම් ලස්සන්ට ඉතින් තව ටිකක් හැඩ වැඩ ගන්නලා එහෙම තමයි සංඥාව එන්නේ. නේද? කැමති කෙනානේ. දැන් ඊට පස්සේ අර අකමැති කෙනෙක් නම් ටිකක් අවුල් වෙලා තමයි එන්නේ. අර කියන්නේ මේ නොකිරෙන දීගේ හෙවණල්ලත් ඇදයිද මොකද්ද කියලා තියෙන්නේ නේද? તો දැන් ගමන් කැමති නැති කෙනා නම් දැන් අතහරින්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඉතින් ඒ පේන්නේම නිකන් ඇදටම තමයි. හෙවණල්ලත් ඇදයි. හෙවණල්ල පේන්නේ ඇද වෙලා තමයි පේන්නේ. මොකද අකමැති ඉන්නේ තමන් දැන් හලන්න ඉන්න කෙනෙක්. අතහරින්න කෙනා. හැබැයි බඳින්න ඉන්න කෙනා නේද? ආදරය කරන කෙනා එහෙම නෙවෙයි අම්මට සේ. පොඩි වැරද්දක් තුනක් ගානක් නැහැ. ඉතින් ඔක්කොම නිකන් හිතෙන් හදලා දෙනවා ඒ ටික. අපරාධ කියන්න බෑ. මට්ටම් කළා. මේ සිමෙන්ති ටිකක් දාලා නේද කපරාරු කරලා ලස්සන කරලා දෙනවා. එතකොට මේ අපේ තියෙන ඒ ඇතුලේ තියෙන රාග ద్వේෂ මෝහ මත තමයි නිමිති ගැනීම සිද්ධ වෙන්නේ. ඊළඟ පැටලෙල්ල තමයි එතන තියෙන්නේ. අපි දැන් අපි මේ සෙන්සර් ටික ගැන තමයි අපි මුලින් කතා කළේ. දැන් ඊට අමතරව යට තියෙන රාග ద్వේෂ මෝහත් ඉන්නවා. නේද? එතකොට රාග ద్వේෂ මෝහ නිමිති කරණයක් කරනවා. ඒක මාර ලස්සන එකකට කියන උදාහරණ මේ කියන්නේ බලන්න නිකන් ස්තනිකර සයන්ස් නෙමෙයි කතා කරන්නේ. නේද? දැන් රාගෝකෝ ආසෝ නිමිත්ත කරනෝ දෝසෝ නිමිත්ත කරනෝ මෝහෝ නිමිත්ත කරනෝ කියලා බුදුහාඳුර කියනවා. මහන්නේ මේක නැත්තරම කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ ඔකෙන්නේ මහවේදල්ල සූත්‍රේ. රාගයෙන් කියන එක නිමිතිකරණයක් කරන්න පුළුවන් යාට. ද්වේෂයෙන් නිමිතිකරණයක් කරන්න පුළුවන්. මෝහෙන් නිමිතිකරණයක් කරන්න පුළුවන්. අපේ හිත ඇතුලේ හොඳට රාගේ වැඩ කරනවා නම් එයා දඩබඩ ගාලා අර නිමිති ටික එයාට කැමති ටික අංගපසංග ටික ඉතින් ඒක ලස්සනට බලා ගන්නවා එයා. ඒ කියන්නේ එයා එයාගේ ඇතුලේ තියෙන ලොකු උමනාවක් නේද? රාගයක් තියෙන දැන් බැඳිලා තියෙන තව කවුද තව හොයා ගන්න ඕනේ නේද? ඒතර ඒ රාගෙන් තමයි ඕන ලොකුවට නිකන් ඒ උත්සාහය අර්ජ් එක මේක උමනාව හදලා දීලා එයා තමයි හොඳට හොයලා තව තව නිමිති අරගෙන එයා තව වර්ණ ගන්නවලා කැමති කෙනානේ දැන්. ඒතර තව හැඩතල කරලා ඉතින් අර ගන්නවා. ද්වේෂය ඒකත් නිමිතිකරණයක්. එතන අපි අකමැති කෙනෙක් නම් යන්නේ ආ යන විදිහත් මෙහෙමයි මේ බැලපු විදිහත් වැරදි කතා කරපු විදිහත් වැරදි. එතකොට නිමිති ටික ටං ගාලා ඊට අනුරූපව එයා හදලා දෙනවා. මෝහෙන් තවත් පටලවලා දෙනවා. ඉතින් එතකොට මේ රාග ద్వේෂ මෝහ මතින් අපේ අර ඇස්කණ්ණාසාදී ඉඳුරන් වලින් ගන්න නිමිති එක්තරා අන්දමක කන්ඩිෂන් කිරීමක් කරනවා. එතකොට නිකන් තනිකර පියෝම නෙමෙයි ගන්න ඩේටා නික නේද? අපි ගන්න දැන් අපි හිතමු දැන් අපි කැමරා එකකින් ගන්න ඩේටා එක ඉතින් ඒකත් ඉතින් පියෝ කියන්න බෑ. ඉතින් ඒකෙත් සීමාවන් තියෙනවා නේද? අපි තුමු ඔන්න වැස්ස වෙලාවක එක විදිහට එන්නේ නේද? ඊට පස්සේ අවුව වෙලාවකට තව විදිහට එනවා. අඳුරුයි නම් තව විදිහකට එනවා. මොකද ඒවත් තනිකර මේ ඩිපෙන්ඩන්ට් නේද? තනිකර මේවා මේ ස්වාධීන නෑ. ඒවත් මාර විදිහට වෙන සිද්ධාන්ත මත නැත්නම් වෙන සාධක මත බුදුම විදිහට යැපෙනවා. අපිත් එහෙමයි. අපිත් මේ ඇස් කන්න ආසාදී ඉඳුරන් වලින් ගන්න ඒ නිමිති ටිකත් ඒ බාහිර සාධක රාශියක් මත යැපෙනවා. ඊටත් අමතරව අභ්‍යන්තර සාධක මතත් යැපෙනවා. හරිම සංකීර්ණයි. දැන් කැමරා එක ගත්තොත් එහෙම ඒවා අභ්‍යන්තර සාධකයක්. එයාට හිතන්න පතන්න බැරි හින්දා එහෙම එකක් දාන්න දෙයක් නැහැනේ. එයාට තියෙන්නේ බාහිර සාධක විතරයි. දැන් ඇහැට කනට නාසයට ඒවට මේ අභ්‍යන්තර සාධකත් බලපානවා. ඒතර මගේ හිත ඇතුලේ මේ වෙලාවේද හොඳ තද රාගයක් නම් බලපාන්නේ ඊට අනුරූපව තමයි මෙයා නිමිතිකරණය කරගන්නේ. මගේ මේ වෙලාවේදී හිත ඇතුලේ තද අපි තුමු ද්වේෂයක් නම් බලපාන්නේ ඊට අනුරූපව තමයි මේ සෙන්සර් ටික නිමිති ටික ගන්නෙ. අනාතයිනේ ඉතින් නේද? තනිකර අපි ගන්න තොරතුරු ටික සනිකර සාවද්දයි. එච්චරයි. තනිකර මේ අපි හිතනවා මම දැක්කා මට ඇහුණා එහෙම කියලා හිතන්නේ මේ අහසකුත් එකක් බාහිර සාධක වලින් එන බලපෑම මැද්දේ ඇතුළිනුත් එන රාග ද්වේෂ මෝහයන්ගෙන් කරන බලපෑම මැද්දේ ආපු තොරතුරු ටිකක් තමයි මාගාව තියෙන්නේ. ඒක පාවිච්චි කළා ඊට පස්සේ මම හඳුනා ගැනීමක් කරන්නේ. යං වේදේති තං සංජානාති. දැන් එහෙමද දැන් එන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං. ඇහත් රූපයත් නිසා ඔන්න චක්කු විඥානයක් පහළ වෙනවා. තින්නම් සංගති පස්සෙතර මේ ක්‍රියාවලිය නැවත සිද්ධ වෙන්න මේ කාරණා තුන ඇහ කන ඇහැ රූපය චක්කු විඥානය කියන මේ සාධක තුන නැවත හටගන්න මේ තුනම පවතිනවා කියලා හැඟීමක් ඇවිල්ලා ඔන්න චක්කු සම්පස්සයක් කියලා අපි කියනවා. තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. ඒතර ඒ හරහා ඔන්න වේදනාවක් දැනීමක් පහළ වෙනවා. යං වේදේති තං සංජානාති. ඒක තමයි ඊළඟට අපි සංජානනය කරන්නේ. ඒක තමයි අපි හඳුනගන්නේ. ඊට පස්සේ දැන් ඔන්නේ හඳුනා ගන්න එක තනිකර ඉතින් අපේ අර කිව්ව සංඥා විපල්ලාස වලට යටත් වෙලා තමයි අපි හඳුනා ගන්න. විකෘතියක් තියෙන්නේ. ඒ කියන්නේ සැබෑව නෙමෙයි අපි ගන්නේ. එක්තරා අන්දමකින් අපි හදාගත්ත සංඥාවක් තමයි නිකන් විකෘති වෙලා තමයි මේක ඇතුළට එන්නේ. ඒක මත තමයි අපි හිතන්නේ ඊළාට. මොකද දැන් ඒ ගත්ත වැරදි සංඥා ටික පාදක කරගෙන අපි දැන් ඊළාට හිතනවා. යන් සංජානාති තං විතක්කේති. දැන් විතර්ක කරනවා. සිතුවිලි පහල කරනවා. අර පැත්තට කල්පනා කරනවා. මේ වැතන කල්පනා දැන් සිතුවිලි පහල කරනවා. දැන් ඒ සිතුවිලි ටිකත් එතකොට හරිද? හරියන්න විදිහක් නැහැ. මොකද ගත්ත ඩේටා ටිකම වැරදි. නේද? පිස්සු අමු පිස්සු. දැන් මේ ඩේටා ටිකත් වැරදිනේ. දැන් ඒකපත කරන හිතවිලිත් එනම් වැරදි. එතකොට චිත්ත විපල්ලාස කියලා කියන බුදුහාඳුරෝ. මේක දැන් චිත්ත විපල්ලාස. කල්පනා කරනවා හැබැයි ඩේටා ටිකම වරද්ද ගත්තා. ඉතින් මේන සිතවිලිත් වැරදි. හිතන්න දැන් ඕක දිගට හිතුවොත් එහෙම. නැත්නම් මනස තනිකර ඒ රටාවට දැන් කන්ඩිෂන් වෙනවා. ඒ රටාවට නිකන් හිඳා බහිනවා. හිතන්න අර පාරක නැවත ගියාට පස්සේ ඒක නිකන් අඩි පාර දැන් පේන්න තේනවන්නේ නේද? හොඳ පාරක් බවට පත් වෙනවනේ. කලින්නම් නිකන් කැලෑ වැදිලා තියුනේ. දැන් ඒක කාලයක් තිස්සේ මේ යනකොට ඒක නිකන් හොඳට තහවුරු වෙනවා. අන්නේ වගේ අපේ මනසේ දැන් ඔන්නේ රටාව තහවුරු වුණා. දැන් ඔන්න දෘෂ්ටිගත වුණා. දැන් ඉතින් හොල්ලන්න බෑ. දිට්ටි විපල්ලාස කියලා කියනවා. ඉතින් එතකොට දැන් ඒක පැත්තක් සංඥා පැත්ත තියෙන. අනිත් එක තමයි දැන් අර ප්‍රපංච පැත්තෙන් ගත්තොත් හිතන්න මේ යන් සංජානාදි තන් විතක්කේති යන් විතක්කේති තන් පපංචේති. තන් තමයි එහාට යනවා. එතකොට දැන් මේ විතර්කණය හත හිතේ සිතුවිලි පහළ වීම එක එල්ලයක් ඔස්සේ නෙමෙයි තියෙන්නේ. ගත්ත නිමිති වල තව එල්ල ඔස්සේ විවිධ එල්ල ඔස්සේ අපි හිතනවා. විහිද යනවා දැන් මේක. දැසෙන්න ප්‍රපංච වෙනවා. ඒ කියන්නේ දැන් එක අත්තක් නෙමෙයි ගහක තියෙන්නේ නේද? දැන් ඔව් ඒක දලුලානවනේ නේද? අතු විහිදෙනවා. තර මේ එක එක දිසාවන් වලට විහිදෙන්න ගන්නවා. එක එක දිසාවන් වලට අපි හිතනවා. හිතුවට පස්සේ දැන් ඔන්න පැටලෙනවා. දැන් නවත්ත ගන්න බෑ. يعني දැන් හිත විසින් හිතනවා. හිතන්න පටන් ගත්ත කෙනා හිතීමට යට වෙනවා. ඈ හිතීමට දැන් යට වෙච්ච මිනිස්සෙක්. දැන් මෙයාට නතර කරන්න බෑ. දැන් හිත විසින් අරහෙ පැත්තට හිතනවා, මේ පැත්තට හිතනවා, අර පැත්තට හිතනවා, හිතලා මඤ්ඤං. දැන් ඉතින් ෆුල් හොල්මන් සම්පූර්ණෙම ඊළඟට ඉතින් අනාතයි. දැන් ඒකෙන් දැන් නවත්ත ගන්න බැහැනේ. දැන් මැෂින් එක අර ස්ටාර්ට් කළා. දැන් ඉතින් දුවනවා. දැන් ඉතින් නවත්ත ගන්න බෑ. ඉතින් ඒකයි අර කියන්නේ යම් පපංචේති තතෝ නිදානම් පුරිසං පපංච සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේයේසු රූපේසු. දැන් මේ කතා කරේ තාම ඇහැගෙන විතරයි නේද? ඇහෙන් ගත්ත අරමුණු මත පදනම් කරගෙන ඒ චක්කු විඤ්ඤේයේසු රූප මත දැකපු රූප මත අතීත අනාගත වර්තමානයේ ඔක්කොම අල්ලගෙන දැන් ඔන්න ප්‍රපංච වෙනවා. ඉතින් මේක කනෙන් එන සද්ද වලටත් වෙන්න ගත්තාම, නාසයෙන් එන ගඳ සුවඳටත් වෙන්න ගත්තාම, දිවෙන් එන රස වලටත් වෙන්න ගත්තාම, කයට දැනෙන අරමුණු, කයට එන ස්පර්ශ වලටත් වෙන්න ගත්තාම, හිතට එන අරමුණු වලටත් වෙන්න ගත්තාම, ඉතින් අපි පිස්සු නොහැදි තියේද නේද? නිකන් හිතලා බලන්න නිකන් හරිම අසරණයිනේ. මේ සිද්ධාන්ත ටික තේරුම් ගත්තාම ඒ කියන්නේ මිනිස්සෙක් කොහොමද ජීවත් වෙන්නේ නේද? මේ ඉඳුරන් පරිහරණය කර කර මෙච්චර තොරතුරු එද්දි අර වගේ විකෘති ඇතුළෙත් වෙද්දි රාග ද්වේෂ මෝහයන්ගෙන් අර වගේ වෙනස්කනුත් කරද්දි මේම ප්‍රපංච කිරීමුත් වෙද්දි පිස්සු හැදෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඔව් ඉතින් ඒ කියන්නේ සම්පූර්ණ ඉතින් විකෘති මනසක්. ඉතින් ඒකයි බුදුහාඳුර කියන්නේ. ඒ කියන්නේ මේ රහතන් වහන්සේ කෙනෙක් විතරයි ඇත්තටම නියම මේ මානසික සුවතාවයක් නැත්තම් සම්පූර්ණ නිරෝගී බවක් භුක්ති විඳින්නේ. මේක ලස්සනට කියනවා ඒ රෝග සූත්‍රයේ හැම බුදුහාඳුරෝ කියනවා මේ පරලස්සන ආසසට සර්ච් කරන්න රෝග සූත්‍රය කියලා. මේ ඒකේ බුදුහාඳුරෝ කියනවා කවුරු හරි මේකේ හැමාර ලස්සනයි. මේ මට දැන් මතක් වුණා. දැන් කවුරු හරි කියනවා මම අද දවස නිරෝගීව ගත කළා. දවස මේ නිරෝගී කියන්නේ මේ කායික නිරෝගීව. බුදුහාඳුරෝ කියන වෙන්න පුළුවන්. ඊට පස්සේ දැන් දවස් 5ක් 10ක් විතර නිරෝගීව ගත කළා. ඒකත් වෙන්න පුළුවන්. මම අවුරුද්දක් නිරෝගීව ගත කළා. ඒ කියන්නේ හෙම්බිරිසාවක්වත් හැදුන්නේ නැහැ. ඒකත් වෙන්න පුළුවන් කියනවා. අවුරුදු ගානක් තිස්සේ නිරෝගීව ගත කළා කියනවා. ඒකත් වෙන්න පුළුවන් කියනවා. දැන් ওই බක්කුල මහරහතන් වහන්සේ එහෙම කවදාවත් ලෙඩක් හැදිලා නැහැ. මාරා ඉතින් හරි ආශ්චර්යවත්. ඇත්තටම බැලුවාම උන්වහන්සේ අවුරුදු 80ක් ජීවත් වෙලා තියෙනවා මහාන වෙන්න කලින්. එක කිසිම ලෙඩක් නැහැ. ඊට පස්සේ මහාන වෙනවා, රහත් වෙනවා. රහතල තවත් අවුරුදු 80ක් ජීවත් වෙනවා කිසිම ලෙඩක් නැහැ. බලන්න ඉතින් අර තනිකර පුණ්‍ය මහිමේනේ නේද? ඒතර ඒ කායික නිරෝගී බව තනිකරේ නිකන් අපි ගෙන ආපු පුණ්‍ය ශක්තියක් ආහාර දරවා මේති ඔක්කොම බලපානවා. කෙසේ නමුත් ඒතර ඉන්න පුළුවන්. يعني කායික නිරෝගී බව කෙනෙකුට තියෙන්න පුළුවන්. හැබැයි බුදුරජාන් වහන්සේ කියනවා එක මොහොතක්වත් මානසික රෝගයකින් නොපෙළෙන්නේ රහතන් වහන්සේ පමණයි කියලා. රෝග සූත්‍රේ හිතලා බලන්න. ඒ කියන්නේ අපේ හිතේ ඇතිවෙන කෙලෙස් අරහා ඉතින් අපේ මේ හිතේ කරන විකෘතිය දැන් අපි ඔය කතා කරපේ සංඥා හරහා කරන මේ විකෘතිය තනිකර ලෙඩ කරනවා. ඉතින් ඒ ඉතින් මනසයිලා විකෘති මනසක් ලෙඩ වෙච්ච මනසක්. දැන් අපි පහල මේ දවස්වල දේශනා කරන්නේ මේ ත්‍රිටිට් එකට අර යවකලාපි සූත්‍රය. ඉතින් බුදුහාඳුර කෙලින්ම කියනවා මඤ්ඤිතං භික්කවේ රෝගෝ මඤ්ඤිතං ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං. මහන් මේ හිතා ගැනීම කියන ඒවා ලෙඩක්. හිතා ගැනීම කියන ඒවා විස ගඩුවක්. හිතා ගැනීම කියන ඒවා උලක්. හිතා ගැනීම. අපිට කොච්චර හිතා ගැනීම තියනවද නේද? අරම අරයාගෙන මම මේ විදිහට හිතාගත්තා. නේද? ඉතින් අපි හිතා ගැනීම කරනවානේ. මේ හිතා ගැනීම ඔක්කොම ලෙඩක් කියලා කියනවා. ඊට පස්සේ ඉංජිත කියලා කියන්නේ මේ තණ්හා මූලික කරගත්ත සැලීම්. ඒව ඔක්කොම ලෙඩක් කියලා කියනවා. ඊළඟ පන්දන, කියන්නේ යමක් ඇසුරු කරන්න ගිහිල්ලා සිද්ධ වෙන ස්පන්දනය, සැලීම. ඒවත් ඔක්කොම මේ ලෙඩක් කියලා කියනවා. පන්දිතම් භික්කවේ ලෝගෝ, පන්දිතම් ගණ්ඩෝ, පන්දිතම් සල්ලං, ඊළඟ පපංචිතම්. පපංචිතම් භික්කවේ රෝගෝ, පපංචිතම් සල්ලං, පපංචිතම් ගණ්ඩෝ, ඔය විදිහට කියනවා. කියලා තනිකරම දැන් මේවා බුදුහාඳුර කෙලිම ලෙඩ වශයෙන්ම කියලා තියෙන රෝග වශයෙන්ම කියලා තියෙනවා. ආයි කිසි කතාවක් නැහැ. අපි තමයි හිතන්නේ ලෙඩ නැහැ කියලා. අපි දන්නේ එයාට පිස්සු මට පිස්සු නැහැ කියලා නේද? ඔක්කොටම පිස්සු තමයි බැලුවාම. ඒ කියන්නේ තනිකර ඒ කියන්නේ මේ තනිකර ඇතුලේ තියෙන්නේ අමු අවුල් ජාලාවක් තියෙන්නේ. ඉතින් මේක මේ පැටලිලි ගොඩක් සම්පූර්ණයෙන් මේ ඉන්ද්‍රයන් පරිහරණය හරහා අපි පටලව ගන්න ඉන්නේ. ඒ නිසා මේ බුදුහාඳුරෝ පෙන්වන්නේ මාරා පුදුමාකාර මේ ක්‍රමයක් පෙන්වන්නේ. ක්‍රමයකුත් තියෙනවා, ප්‍රතිපදාවකුත් තියෙනවා. ඊටත් වඩා ඒ කියන්නේ මේ දැන් අපි මෙතන කතා කරපු එකට සාපේක්ෂව මේක ඇතුළේ මේ ක්‍රියාකාරීත්වය පෙන්වන්නේ මෙන්න මෙහෙමයි මේ ටික වැඩ කරන්නේ. මේ දතිරෝධය මෙහෙමයි වැඩ කරන්නේ, මේ පිස්ටන් එක මෙහෙමයි වැඩ කරන්නේ, මේක මෙහෙමයි වැඩ කරන්නේ. අර තනිකර නිකන් එන්ජින් එක ගලවලා පෙන්වනවා වගේ දෙයක් තමයි ඒකට මේ කරන්නේ. එතකොට දැන් හිතන්න අර වගේ ප්‍රපංච දැන් සංඥා නිදානාහි ප්‍රපංච සංඛා කියලා එතකොට තවත් පැත්තක් පෙන්නවා මේ කලහ විවාද සූත්‍රයේදී. එහෙම එතකොට මේ ඒ ප්‍රපංචකරණය සඳහා මුල් වෙන ඒ ප්‍රපංච සංඛා ප්‍රපංචයට තුඩු දෙන ගිනීම් කියලා එහෙම තමයි ඥානංසාරන් සේම කියන්නේ. ඒ කියන්නේ ඒවැ සංසන්දනාත්මක කිරීම. දැන් හිතන්න දැන් මෙතන කෝප තුනක් තියෙනවා. එතකොට මේ කෝප තුනක් වශයෙන් ගන්න යම් සංඥා ටිකක් තියෙනවානේ නේද? මේක එක විදිහක්, මේක තව විදිහක්, මේක තව විදිහක්. එතකොට මේක දිහා බලලා මට හිතේ කල්පනාවක් කරන්න පුළුවන්. හිතන්න පුළුවන් ආ මේක නම් හරි හොඳ එකක්. මේක කියන්නේ ලොකු එකක්. මේක අහවල් જાති එකක්. ඊට පස්සේ මම මේක කල්පනා කරනවා. මේක නම් මෙහෙම එකක්. මේක මම මෙහෙම එකක්. ඒ ගැන කල්පනා. ආ මෙයා මෙහෙම එකක්, මෙහෙම එකක් කියලා මේක ගැන කල්පනා කරන්න පුළුවන්. එතකොට මේ කල්පනා කිරීමට ප්‍රපංච කිරීමට තුඩු දෙන යම් සංසන්දනයක් මෙතන මට කරන්න පුළුවන්. මේ දැන් කෝප තුනක් නෙමෙයි තියෙන්නේ නේද? මේ තුන අදාළ කරන්නේ මට යම් සංසන්දනාත්මකව යමක් හිතන්න පුළුවන්. ඒ සංසන්දනයම හිතේ ප්‍රපංච සඳහා තුඩු දෙනවා. ප්‍රපංච නිකන් අවුල වුණා. ඒක නිකන් ස්ටාර්ට් කරලා දෙනවා. ඉතින් ඔය වගේ දැන් ඒ ප්‍රපංච සංඛා කියන ඒ කොටස රඳා පවතින්නේ මෙන්න මේ සංඥා මත. නිමිති මත. දැන් මෙයාට නම් අදාළ නිමිති ටිකක් තියෙනවා, ලකුණු ටිකක් තියෙනවා. මෙයාට අදාළ නිමිති ටිකක් තියෙනවා. මෙයාටත් අදාළ නිමිති ටිකක් තියෙනවා. එතකොට මේ නිමිති අනුසාරයෙන් තමයි මේ ප්‍රපංච සංඛාතියෙන් ටික ගොඩනගන්නේ. ඊටාම කියන්නේ සූක්ෂම මට්ටමින් ගත්තොත් ප්‍රපංච වලට තුඩු දෙන්න ප්‍රපංච සංඛා සඳහා සංඥාව නිදාන වෙනවා. සංඥා නිදානාහි ප්‍රපංච සංඛා. මාර ගැඹුරුයි ඇත්තටම. හරිම ලස්සනයි. දැන් බලන්න එක අපේ මනස ක්‍රියාත්මක වෙන හැටිනේ. මේවැ පැටලලා තියනවද කියලාවත් අපිට තේරෙන්නේ නැහැ නේ. අපි නිකන් ඔහේ යනවා, ඔහේ හිතනවා, ඔහේ කටයුතු කරනවා. මෙච්චර අස්සේ මේ ඔක්කොම අහු වෙලා තියෙන්නේ. ඉතින් අමු අහුවිල්ලක ඉන්නේ. දැන් එතකොට දැන් හිතන්න විපස්සනාවකින් ඉතින් මේ ටික තේරෙන්න ගත්තාම ඊටස්සේ තවත් පිස්සු වැදෙනවා. යකෝ මේ මොකක්ද දැන් වෙලා තියෙන්නේ? දැන් කොහොමද ගොඩ එන්නේ මේක? හිතාගන්න දැන් ඒක. එතකොට මේ මොලේ පෑදෙන්නේ පොඩ්ඩක්. මෙච්චරලා පිස්සු කෙලගෙන ඉන්නකෝ නම් ගානක් නැහැ. තේරෙන්න ගත්තාම දැන් ඉතින් ඔළුව ගිනි ගන්නවා. දැන් මේකෙන් කොහොමද ගොඩ එන්නේ නේද? ඉතින් ඒකනේ කියන්නේ අර දැන් තේරෙන්න ගත්තට පස්සෙත් ඔළුව ගිනි ගන්නවා කියලා. නිකන් ඔළුව ගිනි ගත්ත කෙනෙක් වගේ දැන් මේක ගොඩ දාගෙන දැන් try කරනවා කියනවනේ ඊළඟට. මොකද්ද සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න ඊළඟට උත්සාහ කරන වෙනවයි කියනවා. හරිය නිකන් අර ඔළුව ගිනි ගත්ත කෙනෙක් වගේ. දැන් මේක විපස්සනාවක් කරහා දැන් හිතන්න බුදු කෙනෙක් මේක විස්තර කරාමනේ තේරෙන්නේ මයි ගෝඩ් මෙහෙම ප්‍රශ්නයක් නේ තියෙන්නේ කියලා. නිකන් දැන් ගාන නිකන් අහගෙනවනේ නිකන් නේද? දැන් අපි හිතන දැන් සක්මනක් කර කර අපි හොඳට මේ දැන් පුළුවන් තරම් ප්‍රපංච අඩු වෙලා දැන් හිතන්න ඒකට බැස්ස කියලා වැඩේට සක්මන් කර කර හොඳට වම දකුණ කියලා ඊට පස්සේ වම දකුණ ඕනෙත් නෑ මේක බලබලා 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 යනකොට එක පාට නිකන් ක්ලික් වෙන්න පුළුවන් මෙතන කෝ මම නේද? ඒක පාට් එකක වෙන්න පුළුවන්. දැන් මෙච්චර ලස්සනට ගියා. ඒක එක ධාතු ලක්ෂණයක් බල බලා ඒක වෙනස් වීම බල බලා යද්දී ඒක පාට් නියම් ක්ලික් වෙනවා. දැන් මෙතන මම කොහෙද හිටියේ? මම නැහැ නේ මෙතන. නේද? එතකොට එයාට තමයි හැඟෙන්නේ මෙතන මේ නිකන් රූප ටිකක් තියෙනවා. රූපවල වෙනස් වීම් ටිකක් තියෙනවා. ඒක දැනගන්නා නාම ධර්ම ටිකක් තියෙනවා. ඒ හැර මොකක්වත් නැහැ. අන්න නාම රූප පරිච්ඡේද දැක්කම ඕක තමයි පස්සේ ඉතින් ඔකට විපස්සනා ඥානයක් කියලා කියන්නේ. ඉතින් එතකොට අර හොඳට ඒ නිරීක්ෂණය සාර්ථකව කරගෙන යනවා නම් ඔන්න ඒ වගේ නුවණක් දැන් අවදි වෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි වැඩේ පටන් ගනිද්දි කෙනෙක් හිටියා, පුඤ්ඤලෙක් හිටියා, මම හිටියා, ඔක්කොමලා හිටියා. නමුත් නිවැරදිව ධාතු මනසිකාරයක් වෙද්දී ඔන්න ඒ කෙනා පුඤ්ඤලයා මම අයින් වෙලා හුදෙක් මෙතන ධාතු ස්වභාවයක්, ධාතු ක්‍රියාකාරීත්වයක් කියන මට්ටමට හිත නුවණැති වෙන්න පුළුවන්. නේද? පටන් ගත්තේ අනුවනකමකින්. හැබැයි ප්‍රතිවදාව හරහා ඒ අනුවනකම වෙනුවට නුවණක් අවදි වෙන්න පුළුවන්. විපස්සනා නුවණක් අවදි වෙන්න පුළුවන්. ඉතින් ඔන්නේ වගේ යන ගමනකදී අපි හිතමු ඊතන දැන් කෙනෙක් භාවනාවක් කරනවා. ධාතු මනසිකාරයක් වඩනවා. මුලින් ගත්තේ ඔන්නේ වගේ ධාතුන්ගේ ලක්ෂණ. පස්සේ ඔක යනකොට ඔක දැන් වෙනස් වෙනවා. දැන් මේගොල්ලන්ගේ තනි ලකුණු වෙනුවට පෞද්ගලික ලක්ෂණ වෙනුවට දැන් මේ කොයිකත් නිකන් කැළඹෙනවා, කොයිකත් වෙනස් වෙනවා, කොයිකත් විපරිණාමයට ලක් වෙනවා, කොයිකත් අනිත්‍යත්වයට ලක් වෙනවා කියලා දැන් අර දැන් හිතට තේරෙන්න ගන්න ඕනේ නේද? ඒක නිකන් කොලේ තිබුණාට පොතේ තිබුණාට අනිත්‍ය වෙලා වැඩක් නැහැ. හිතන්න දැන් මේ නිරන්තරයෙන් වෙනස් වීම දැන් එයාට පේනවා. නිරන්තරයෙන් මේක බිඳිලා යනවා. මේක නිරන්තරයෙන් ඇතිලා නැතිලා යනවා. දැන් ඕක දකිනවා යෝගාවචරය. වේදනා පසනාවෙත් එහෙමයි. මේ නිරන්තරයෙන් මේ සැප වේදනා වෙනස් වෙනවා, දුක් වේදනා වෙනස් වෙනවා, උපේක්ෂා වේදනා වෙනස් වෙනවා. ඒක යා දැන් මේ යෝගාවචරය දකිනවා. චිත්තානුපසනාවකත් අපි හිතමු එක එක සිතුවිල්ලක් එනවා යනවා. එක සිතුවක් ආවෙත් ආවා ගියා. වෙන තවත් එකක් ආවා ගියා. මෙන්න මේක යා දකිනවා. එතකොට මේක දකින්නන්න දැන් නුවණක් අවදි වෙනවා. මෙතන තියෙන නিত্য සංඥා වෙනුවට දැන් අනිත්‍ය සංඥා දැන් පහළ වෙනවා. නේද? දැන් මේ නිවරදිව වඩන විපස්සනාවකදී අර කලින් තිබිච්ච නিত্য සංඥා වෙනුවට දැන් අනිත්‍ය සංඥා පහළ වෙන්නේ. කලින් තිබිච්ච සැප සංඥා වෙනුවට දැන් දුක්ඛ සංඥා පහළ වෙන්නේ. කලින් තිබිච්ච ආත්ම සංඥා වෙනුවට දැන් අනාත්ම සංඥා පහළ වෙන්නේ. එතකොට දැන් සම්පූර්ණ දැන් වෙනස් පැත්තක් හැරෙන්නේ. ඕක දැන් සංඥා පැත්තෙන් කියනවා නම් හිතන්න දැන් එයාට නිමිතිකරණය පොඩ්ඩක් අපහසු වෙනවා. මොකද ඒ තරමට මේක දැන් වේගවත් වෙනස් වෙනවා. දැන් ඒතර අපි නිකන් හොඳට අපේ නුවණ මෙහෙවලා හොඳට ඒක සියුම් කළා. මේ එක හිතන්න අපි අතිශය වේගවත්ව සිද්ධ වෙන මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහය දකිනවා නම් මෙයාට දැන් මෙතන නිමිති ගන්න බෑ. මේක සැප වේදනාවක්ද, මේක දුක් වේදනාවක්ද, මේක උපේක්ෂා වේදනාවක්ද කියලාවත් නිමිති ගන්න බෑ. ඔක්කොම නිකන් දැන් මිශ්‍ර වෙලා. ඒක තමයි ඔය ලොකු සංස්කෘතික කියලා කියන්නේ මොකද්ද ගොජයක් කියලා. කැඳහැලියක්. දැන් ඔක්කොම නිකන් කැඳහැලියක් බවට පත් වෙලා මේක වෙන් කරගන්න බෑ දැන්. ඔක්කොම නිකන් කැඳහැලියක් දැන් තියෙන. නිකන් අර මේ ගොජයක් තියෙන. ෆ්ලක්ස් එකක් දැන් තියෙන. දැන් එතන දැන් ඒක දකින්න දැන් එපා වෙනවා. නේද? කලින් නම් ඉතින් අර ඒවා වෙන් වෙන් වශයෙන් දැක ගැනීම හැකියාවක් තිබුණා. පොඩ්ඩක් ඉතින් උනන්දුවකුත් තිබුණා. දැන් ඉතින් අර බලන්න හිතෙන්නේ නැහැ. දැන් ටිකක් එපා වෙච්ච තත්ත්වයක්. ඇල්මරිච්ච තත්ත්වයක්. විරාගයක් තමයි දැන් ඊළඟ පහළ වෙන්නේ. හිතන්න දැන් මේ ටික තව තවත් සුයුම්ම වෙනස් වෙවි ඇති වෙවි නැති වෙවි යනවා නම් එතකොට මේකේ අර නිමිති ගන්න නොහැකියාව මත මේක සැපද දුකද උපේක්ෂාද කියලා නිමිති ගන්න බෑ. මේක පටවිද තේජෝද ආපෝද වායෝද මේක ඇතිවීමද නැත් රළු ගතියක්ද උණුසුමද සිසිලද මෙහෙම නිමිති ගන්න බෑ. නිමිති ගන්න බැරිවීම හරහා හිත නිදහස් වෙන්න පුළුවන් මේකෙන්. එතන තමයි අනිමිත්ත කියලා කියන්නේ. ඔව් දැන් අනිමිත්ත කියලා කියන්නේ ඔන්න වගේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වීම හරහා අනිත්‍ය සංඥා ප්‍රකට වීම හරහා හිතට නිමිතිකරණයක් කරන්න බැරිවීම හරහා හිත ඒක අතාරිනවා. අතහැරියනම් ඔන්න අපි කියනවා අනිමිත්ත විමෝක්ෂයක් කියලා. අනිමිත්ත ස්වභාවයකින් ඔන්න හිත නිදහස් වුණා. මොකද නිමිතිකරණය කරගන්න විදිහක් නැහැ. දැන් නිමිතිකරණය කරහා තමයි මෙයා බැඳිලා හිටියේ. උපාදාන කරගෙන හිටියේ. ඒ උපාදාන වෙච්ච එක දැන් අතහැරෙනවා. මොකද විරාගයක් පහළ වෙලා මේ ස්වභාවය නිරන්තරයෙන් මොහොතක් පාසා වෙනස් වීමක් යාර දැන් තේරෙන්නේ. නිමිතිකරණයක් කරන්න බෑ. හිත නිදහස් වුණා. දැන් අපි කියනවා අනිමිත්ත සමාධියක්. තත්ත්වයෙන් ඔක දිනු කරන්න ඕනේ. නිකන් එකපාරට සමාධිය හැදෙන්නේ නැහැ. හිතන්න දැන් ඔන්න නිදහස් වුණා. ඉතින් ඊට පස්සේ ඉතින් ඔන්න ඒක දිනු කරගෙන ගියා නම් දැන් ඊට පස්සේ ඔන්නේ අනිත් පැත්තක් බුදුහාඳුනු පෙන්නනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති නේද? සුතේ සුතමත්තම් භවිස්සති මුතේ මුතමත්තම් භවිස්සති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. දැන් හිතට උවමනාවක් නැහැ නිමිති ගන්න. මාර දැන් බලන්න මේකේ පෙරලිය නේද? දැන් මේ ප්‍රතිපදාව කරහා ගිහිල්ලා විපස්සනාව කරහා ගිහිල්ලා දැන් බුදුහාඳුරු කියනවා දිත්තේ දිට්ටමත්තම් භවිස්ස දැන් ඉස්සෙල්ලා මේ දැකපු ගමන් ගිහිල්ලා බැඳගෙන නිමිති ගත්ත හිත නේද? රාග දේශ මොහ අරහණේ නියාව ඇවිස්සලා ගත්තේ අර ටිකක් බලපන් මේ ටිකක් බලපන් මේ පැත්තිනුත් බලපන් අර පැත්තිනුත් බලපන් හොට එකක් ගනින් කියලා එහෙමනේ දුන්නේ. දැන් මේක අන්න පොඩ්ඩක් නුවණ පෑදිලා දැන් දැක්කට නිකන් නිමිති ගැනෙන්නේ නැහැ. නේද? හිතට ඌමනාවක් නැහැ. ඔව් බලන්න තරම් දෙයක් නැහැ. ඔව් අර කිව්වේ මොකද්ද? දට්ටා දට්ටබ්බන් දිට්ටංග මඤ්ඤති ඔන්න වගේ එකක්නේ කිව්වේ. දැකීමෙන් දැකීමෙන් පරිබාහිර වූ දකින්න තරම් දෙයක් නැහැ. ඔන්න නුවණක් අවදි වෙලා නේද? ඉතින් එතකොට නේද නොදකින්වත් නෙමෙයි නොපේනවත් නෙමෙයි. දැන් අපි හිතනවා මේ ඇස් පියාගෙන ඉන්නේ කියලා. එහෙමත් නැහැ. ඇස් පේනවා. දර්ශනයත් පේනවා. හැබැයි හිතට නිමිති ගන්න ඌමනාවක් නැතිලා. නේද මුලේ පෑදිලා. දැන් අර රාගදේශ මොහ නිසානේ මේක උත්තේජනය වෙලා ආවේ කුළු ගැන්විලා ආවේ. දැන් ඒකේ සපෝට් එක ඉන්නේ නැහැ දැන්. නිකන් ඇහි මාත්‍රේ දැන් නතර වෙලා. ඒතකොට ප්‍රපංචත් නැහැ. ඒතකොට ඇහි මාත්‍රෙන් නතර වෙලා නිකන් දැකීමක් තියෙනවා. ඉන් එහා ගිහිල්ලා ප්‍රපංච කරන්න, කල්පනා කරන්න, මාලිගා තනන්න මේ මොකක්වත් නැහැ. හිත ඉන්නවා සංසුන්ව. දැන් හිතන් සද්දත් ඇහෙනවා. නොඇසෙනව නෙමෙයි. දැන් සක්මනේ යනවා අපි දුමු සද්දත් ඇහෙනවා. නොඇසෙනවා නෙමෙයි හැබැයි හිත තමන්ගේ පාඩුවේ ඉන්නේ. හිතට ගිහිල්ලා ඒ අහවල් ගායිකාවය, අහවල් ගායකයය, අර සින්දුවේ මේ සින්දුවේ ඌමනාවක් නැහැ. ගඳ සුවඳක් දැනෙනවා හැබැයි ප්‍රපංච කරන්න ඌමනාවක් නැහැ. රසක් දැනෙනවා ප්‍රපංච කරන්න ඌමනාවක් නැහැ. ස්පර්ශයක් දැනෙනවා ප්‍රපංච කරන්න ඌමනාවක් නැහැ. හිතට සිතුවිලිත් එනවා, ඇවිල්ලා යනවා, අල්ලගෙන බැඳගෙන කල්පනා කරන්න යන්නේ නැහැ. ඉතින් ඇත්තටම අර ඒ ප්‍රතිපදාව කරහා අර තිබිච්ච කලින් තිබිච්ච පිස්සු తত্ত্বය දැන් ඔන්න පොඩ්ඩක් සමනය වෙලා. පොඩ්ඩක් පිස්සු හොඳ වෙලා. නේද? පොඩි වෙලාවකට කියන්නේ ওই නිමිති කරන්නේ පොඩ්ඩක් වලක්වගෙන යන්තම් දැන් සහනයකින් යන්න පුළුවන්නේ නේද? සක්මනේ දැන් යනවා. බොහොම සහනශීලී ගතියක්. ඉතින් ඕක වුණත් අපිට අත්දකින්න පුළුවන් නම් කොච්චර සහනයක්ද නේද? දැන් අපිට තේරෙනවානේ මෙතන තියෙන පිස්සුව මුලින් තිබිච්ච අපිට තියෙච්ච පිස්සුව. ඉතින් මේ වගේ තත්ත්වයක් හරි සුළු වෙලාවකට හරි අත්දකින්න පුළුවන් නම් පුදුමාකාර මානසික නිරෝගී භාවයකට තමයි අරන් යන්නේ. කියන අපි තනිකර මානසික රෝගී තත්ත්වයක හිටිය තැනැත්තා දැන් ඔන්න තනිකර පොඩ පොඩ බුදුහාඳුනික අර මානසික නිරෝගී තත්ත්වයක් දක්වා අරගෙන යනවා. ඒතර මනස කැළඹෙන්නේ නැහැ. මනස දැන් ටිකක් සංසුන්ව තියෙනවා. නේද? මනස ඊළඟට අපි තුමු සාමකාමීව තියෙනවා. මනස කෑ ගහන්න නැතුව ඉන්නවා. මනස කියවන්න නැතුව ඉන්නවා. පොඩ්ඩක් තැම්පත් වෙලා ඉන්නවා. නියන් අතර වෙලා ඉන්නවා. පැටලෙන්නේ නැතුව ඉන්නවා. ආතතියක් නැතුව ඉන්න ස්ට්‍රෙස් එකක් නැහැ දැන් ස්ට්‍රෙස් එකක් ගොඩනගෙන විදිහක් නැහැනේ මේ වෑන්නේ ඔක්කොම ස්ට්‍රෙස් කරන්නේ නේද ඇතුලේ මේ 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 මොකද්ද ආතතියක් ඇති කරන සාධක ටික දැන් එයා වළක්වගෙන බොහොම සංසුන්ව වත ගන්නවා ඉතින් එහෙමනම් අන්න මේ මේ හිතන්න මේ ප්‍රතිපදාව තව තවත් දියුණු කරනවා කියලා නේද තව යම්ස කෙනෙක් මේක දියුණු කරා නම් කොයිතරම් සහනයක් ඇද්ද නේද සැහැල්ලුවක් ඇද්ද මේ මනසේ ඉතින් ඒකයි දැන් ඔය දැන් ඔව් දැන් බුදුහාඳුර ඒක සඳහා උනන්දු කරනවා දැන් ඔය මොකද්ද මේ යවකලාපි සූත්‍රයේදී එහෙම නැවත නැවත කියනවා මඤ්ඤිතං භික්ඛවේ ගණ්ඩෝ මඤ්ඤිතං සල්ලං මඤ්ඤිතං මොකද්ද මුලින්මනේ මඤ්ඤිතං රෝගෝ තස්මාතිහං භික්ඛවේ අමඤ්ඤමානෙන චේතසා විහෙරිසා මාති එවං හිවෝ භික්ඛවේ සික්කිතබ්බං මහණෙනි ඒ නිසා මහණෙනි මඤ්ඤනා නොකරන සිතකින් වාසය කරන්නේ මැයි නුඹලා විසින් හික්මී යුතුයි බලන්න දෙන අවවාද නිකන් නේද දැන් ඒ කියන්නේ කොහොම නිකන් අර උන්වහන්සේ දැකලා නිකන් තරින්න තාත්තා කෙනෙක් වගේ නේද? තමන්ගේ දරුවන්ට කියන යකෝ මෙන්න මෙහෙමයි උතන වෙන්නේ. බලන්න ඕක නොකර හිටහල්ලා. හික්මියල්ලා මෙන්න මෙහෙම. කියලා ඉතින් අර ඒ දෙන අවවාදේ ඉතින් එතකොට තමයි වදින්නේ තේරෙනකොට මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ උදාහරණ මේක දැකලා තියෙනවා. මේ අපිට තියෙන පිස්සුව දැකලා තියෙනවා. දැකලයි කියන්නේ දැන් පිස්සු හදාගන්න එපා කියලා නේද? මෙහෙම ගියොත් නම් පිස්සු හැදෙනවා. කියලා ඉතින් උදාහරණ කියනවා මෙන්න මෙහෙම හික්මෙන්න. ඊට පස්සේ කියන ප්‍රපංච කරන්නත් ඒ විදිහම කියනවා. මොකද්ද පපංචිතම් භික්කවේ රෝගෝ පපංචිතම් ගණ්ඩෝ පපංචිතම් සල්ලම් තස්මහතීක භික්කවේ නිප්පපංචේන තියෙන්නේ නිප්පපංචේන චේතසා විහෙරිසා මාති එවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං ඔය විදිහට විස්තර කරනවා ඒ කියන්නේ ප්‍රපංච නොකරන මනසකින් වාසය කරන්න කියලා හික්මෙන්න කියනවා අපිට මේ කියන්නේ කල්පනා කරන්න පුදුමාකාර ඇල්මක් නේ තියෙන්නේ කියවන්න නේද ඇතුලේ කතාවට අර අර පැත්තට ගිහලා කල්පනා කරන්න මේ පැත්තට ගිහලා කල්පනා පුදුමාකාර පිස්සුවක් නේ තියෙන්නේ ඔන්න ඕක හොඳ කරගෙන ප්‍රපංච නොකරන මනසකින් වාසය කරන්නේ මැයි නුඹලා විසින් හික්මිය යුතුයි කොහොමයි කියන්නේ ඉතින් අතන මාර ප්‍රබල සූත්‍රයක් ඔය යවකලාපි සූත්‍රය මේ එකපාරක් ඔයකෙන් කරා රීඩිට මට තවත් චුට්ටක් කරන්න මම මේ වරත් ඒකව ගත්තා හරිම ලස්සනයි කියන්නේ මාර ලස්සනයි. කියන්නේ බුදුහාඳුරේ කියන්නේ මුත්තම ගැඹුරක් හිතේ ඇතුළේ තියෙන ඒ ස්වභාවය හොඳට විස්තර කළා පුදුම ගැඹුරකින් කියලා දෙනවා. කියන්නේ ඒ ටික තේරෙන්න කියන්නේ එකාතකින් බුදුහාඳුරෝ ගැන පුදුම ශ්‍රද්ධාවක් පහළ වෙන්නේ. කියන්නේ මේ ටික දැකලා ඉතින් දැන් අපි මේ බුදුහාඳුරෝ කියලානේ අපි මේ පොඩ්ඩක් හරි චුට්ටක් හරි තේරලා දෙන්නේ නේද? උන්වහන්සේ තනියම මේක අවබෝධ කරගන්නකොට නේද? කාගේවත් ඕම මේ උපකාරයක් නැතිව සොයම්බුහු වශයෙන් බුදු කෙනෙක් මේක අවබෝධ කරගන්නවා කියන්නේ එතනනේ අපිට තේරෙන්නේ උන්වහන්සේ කොතනද ඉන්නේ කියලා නේද? බුදු කෙනෙක් කියන්නේ කවුද? මොන වගේ ප්‍රඥාවක් උන්වහන්සේ තියෙන්නේ නේද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියන්නේ කවුද කියන එක ඉතින් ඔන්නෝයි ගැඹුරු දහමක් කරහා දකින්න පුළුවන් නම් මාර වටිනවා. ඒකට තමයි අර කියන්නේ වෙන්නේ දහම තුලින් බුදුන් දැක්කා කියලා නේද? යෝ ධම්මං පස්සති සෝ මම් පස්සති. ඉතින් මේ වගේ දහමක් දේශනා කරපු ශාස්ත්‍රූන් වහන්සේ කොතනද ඉන්නේ? නේද? හිතන්න බලන්නේ. එච්චර මාර පිරිසුදු පුදුමාකාර කියන්නේ ගැඹුරු දහමක් දේශනා කළා. ඒකේ පෙන්නනේ රෝගී තත්වයන්ගෙන්, gadu තත්වයන්ගෙන්, උල් තත්වයන්ගෙන් සම්පූර්ණ නිදහස් වෙච්ච උන්වහන්සේගේ මනස කොහොමද? නේද? කොහොම නිරෝගී ඇද්ද? හිතාගන්න තියෙන එක එකතකින් දැන් බුදුන් සරණ යනවා කිව්වහම ඉතින් අපි ඔන්න ඔය ශ්‍රේෂ්ඨ තැනක ශාස්ත්‍රුන් වහන්සේව තියලා ඒ චිත්ත මට්ටමටනේ අපේ හිත ගන්න අපි උත්සාහත් යුත්තේ. එතරනේ බුදුන් සරණ යෑමක් නිවර්දිව වෙන්නේ නේද? නැතුව නිකන් අපි මේ මල් පූජා කරා කියලා ඔය දේ වෙන්නේ නැහැනේ නේද? උන්වහන්සේ යම් කිසි මානසික සුවතාවයක්, මානසික සහනයක්, මානසික නිදහසක්, මානසික විමුක්තියක් භුක්ති විඳිනවද ඒ බුදුරජාන් වහන්සේ සරණ යාම තුල මම බලාපොරොත්තු වෙන්නේ එතනට මමත් ගමන් කරන්න නේද? මගේ හිතත් කවදා හෝ එතනට ගන්න. මම මේ කියන්නේ සර්වඥතා ඥානය ඇති කර ගන්න කියන නෙමෙයි. උන්වහන්සේ යම් දෙයක් තමන්ගේ ශ්‍රාවකින්ගෙන් අපිටම කිව්වද මෙන්න මේ ටික බලටත් කරන්න පුළුවන්. ඒකද දැන් ඔය කියන්නේ නේද? අමඤ්ඤමානේන චේතසා විහෙරිස්සා මාති එවං හිවෝ බික්කවේ සික්කිතබ්බං. මහන්නේ මේ බලත් මඤ්ඤණා කරන්නේ නැති හිතකින් වාසය කරන්නෙමයි බල හික්මෙන්න නේද? අපිට මේ කියන්නේ කෙලින්ම. නිකන් තාත්ත කෙනෙක් දරුවන්ට අවවාද කරනවා වගේ බල මොක කරන්න එපා. ඒතර දැන් මුලින්ම පෙන්ලා දෙනවා මෙන්න මේක ලෙඩක්. මේක ඇවිල්ල උලක්. මේක ඇවිල්ල විස ගඩුවක් කියලා ඒකේ ආදීනව ටික පෙන්ලා දීලා අපිට කියන ඉතින් හික්මෙන්න ප්‍රපංච කරන්න යන්න එපා වන්න හික්මෙන්න කියලා දෙනවා. ඉතින් එතකොට මේ සංඥා ඔස්සේ යනකොට ඔන්න ඔය වගේ මාර ගැඹුරු ලස්සන පැති ටිකක් තියෙනවා. අපිට ඒ ටික කියන්නේ දැන් තේරෙන්න දැන් එතකොට සංඥා වලින් හිත අඩු වෙන්න ඕනේ. කියන්නේ සංඥා හිතේ දුර වෙලා යන්න ඕනේ. දැන් සංඥා වලට දෙන වටිනකම අඩු වෙන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ අපි සංඥා වලට ඒකේ වටිනකමක් දීගෙන ඒවා පොදි බැඳගෙන අපි ඔළුවේ පුරවගෙන ඉන්නේ සංඥා නේද? අපි වැඩිහිටි වෙන්න පුරෝගත සංඥාවල කිලෝරක් නැහනේ නේද? අපි අර විෂය ඉගෙන ගන්න යනවා ඒකට අදාළ සංඥා ටිකක් ගන්නවා. මේ විෂය ඉගෙන ගන්න යනවා ඒකට අදාළ සංඥා ටිකක් ගන්නවා නේද? ටීවී බලනවා ඒකෙන් සංඥා ටිකක් ගන්නවා. සද්ද අහනවා ප්‍රවෘත්ති අහනවා ඒකෙන් සංඥා ටිකක් ගන්නවා. කිලෝරක් නැහනේ සංඥාවල. ඒතකොට එහෙනම් විපස්සනාව කරහා අපි නිවැරදි පාරක යනවා නම් මෙන්න මේ හිත පිරිසුදු වෙනවා කියන්නේ. ඒතකොට මේ හිත ඇතුලේ සංඥා අඩු වෙන්න ඕනේ. හිත හැල්ලු වෙන්න ඕනේ. හිත නිකන් සරල වෙන්න ඕනේ. හිත සැහැල්ලු වෙන්න ඕනේ. හිත ටිකක් අර විනිවිද යන ගතියකට එන්න ඕනේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් හිතන්න අපි ගයක් තියෙනවා අවුරුදු ගාණක් පිරිසුදු කරලා නැහැ. පොලෙන් ගෙන ආපු ඒවත් තියෙනවා. චොපින් බෑගුත් තියෙනවා. කලදහිත් තියෙනවා. මොන හරි වෙනත් දෙයක දවටනක් තියෙනවා. කුණුත් තියෙනවා. මකුළු දැලුත් තියෙනවා. දැන් මොකද්ද වගේනේ මේක දැන් නේද? ඔන්න ඒ වගේ තමයි සාමාන්‍යයෙන් අපේ හිත. දාගත්තු දේවල් ඔක්කොම කුණු ගොඩවල් ගොඩයි. නේද? හත් අවුරුද්දකින් හොදලා නැහැ. හත් අවුරුද්දකින් පිරිසුදු කරලා නැති ගයක් වගේ. ඉතින් කවුද හරි මිනිස්සයාට පොඩ්ඩක් හිතක් පහල වෙලා ඔක්කොම දැන් පිරිසුදු කරා කියලා නේද? ඔක්කොම ටික දැන් පිරිසුදු කරා. ආනවාශ දේවල් ඔක්කොම එලීට දැම්මා, පිච්චලා දැම්මා, මකුළු දැල් ටික කැඩුවා, අතු ගෑවා, මොප් කළා. ඔන්න මොකද්ද අපි තුමු බඩු භාජන ටික ඔක්කොම තැනක තිබ්බා. දැන් අන්න නිකක් තියෙනවා නේද? පොඩි ගතියක් තියෙනවා දැන් නේද? පොඩ්ඩක් දැන් නිකන් ඒක දිහා බලන්න පුළුවන් නේද? දැන් බබලන්නේ 10 කුටි දැන් කොච්චර හොඳද කියලා. දැන් පොඩ්ඩක් අර බඩු අඩු ගතියක් තියෙනනේ සංඥා අඩු වෙලා තියෙනවා නේද? දැන් පොඩ ඉන්න පුළුවන්. ඉතින් යන්නේ වගේ. දැන් අපිට පුළුවන් නම් අපේ හිතෙත් ඔන්න ඒ වගේ සංඥා ටිකක් අඩු කරගන්න. දැන් ටිකක් එතකොට අර සහනශීලී ගතියක් නේද? දැන් මනසේ සැහැල්ලුවක්. එතකොට මේ මනස දැන් මනසේ නිකන් තේරෙනවා තමන්ට එතකොට පොඩි දෙයක් ආවත් දැන් ඒක පේන්න ගන්නවා. මනස දැන් පිරිසුදුයි. සංඥා අඩු වෙලා ඒ නිසා විපස්සනාවකින් ඔන්න ඔය වගේ සංඥා අතහැරීමක් සංඥාවල නොපැටලවීමක් තමයි ඇති කරලා දෙන්නේ. ඉතින් ඒක බුදුහාඳුරුවෝ පෙන්නනවා මොකද්ද? මට සූත්‍රේ නම් මතක නැහැ. මොකද්ද? සංඥා විරත්තස්සන සම්ති ගන්ථා. සංඥාවන් කෙරෙහි විරක්ත භාවයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ සංඥාවලට මුලා නොවෙන ඒවට නොබැඳෙන බවක් නම් තියෙන්නේ න සම්ති ගන්ථා. ඒ කියන්නේ හිත ඇතුලේ කෙලෙස් වලින් කරන පටලැවීම් නැහැ කියනවා. ඒ කියන්නේ අර දිත්තේ දිට්ටමත්තම් භවිස්සති නම් පැටලවිල්ලක් නැහැනේ. දැක්කා දැක්ක මතින් ඉවරයි. ඇතුලේ අරන් පටලැවිලි නැහැ. ඇහුණා ඇහුණා මතින් ඉවරයි පටලැවිලි නැහැ. ගඳ සුවඳ දැනුණා රස දැනුණා ස්පර්ශ දැනුණා එච්චරයි පටලැවිලි නැහැ. හිතරත් අරමුණක් ආවා එයා ගියා පටලැවිල්ලක් නැහැ. තමන් ඉන්නවා බොහොම සාන්තව. නේද? හිත තියෙනවා සැහැල්ලුවෙන්. හිත තියෙනවා බොහොම නිෂ්කලංකව. ආතතියකින් තොරව. අන්න මානසික නිරෝගී බවක්. නේද? අපි අර කතා කරපු රෝගී බවෙන් ඔන්න දැන් යම් පමණක් නිරෝගී බවකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒ ප්‍රමාණවත් කියලා සංඥා පැත්තෙන්. ඉතින් හරි ලස්සනයි. ඒ ඔය ඒරියා එක ඇත්තටම හරිම ලස්සන මේ ප්‍රදේශයක්. ධර්මයේ හොඳ මේ බුධාඳුරු පෙන්නපු ලස්සන ප්‍රදේශයක්. ඉතින් අපිත් ඒ කරුණු කාරණා තේරුම් ගන්න උත්සාහන්ත විය යුත්තේ. ඉතින් කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. ඔව් රෝග සූත්‍රය. අමුණද ඇස්මට. චුට්ටක් එකක් කියන්නකෝ හරි ලස්සනයි. රෝග සූත්‍රය කියලා මේක තියෙන්නේ.
අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගය රෝග සූත්‍රය. ද්වේමේ භික්කවේ රෝගෝ කතමේ ද්වේ කායිකෝච රෝගෝ චේතසිකෝච රෝගෝ.
මේ ඒ කියන්නේ මහණෙනි රෝග જાති දෙකක් තියෙනවා. කායික රෝග මානසික රෝග. දැන් මේ බුදුහාඳුරුත් කියලෙමනි අර වෛද්‍යවරයෙක්ගේ ස්වරූපෙන් කියන්නේ.
දිසන්ති භික්කවේ සත්තා කායිකේන රෝගේන ඒකම්පි වස්සං ආරෝගෙයං පටිජානමාන ආරෝග්‍යං පටිජානමාන ද්වේපි වස්සානි ආරෝග්‍යං පටිජානමාන තීනපි වස්සානි ආරෝග්‍යං පටිජානමාන චත්තාරිපි වස්සානි ආරෝග්‍යං පටිජානමාන පංචපි වස්සානි ආරෝග්‍යං පටිජානමාන දසපි වස්සානි ආරෝග්‍යං පටිජානමාන වීසතිම්පි වස්සානි ආරෝග්‍යං පටිජානමාන තිංසම්පි වස්සානි ආරෝග්‍යං පටිජානමාන චත්තාරිසම්පි වස්සානි ආරෝග්‍යං පටිජානමාන පඤ්ඤාසම්පි වස්සානි ආරෝග්‍යං පටිජානමාන වසසතම්පි ආරෝග්‍යම් පරිජානමාන මහණි කායික රෝගයේ එක් අවුරුද්දකදු අවුරුදු දෙකකදු තුනකදු පෙයියාලං අවුරුදු 100කදු ආරෝග්‍ය පිළින කරනු සත්තු පැනිති.
ඔව් දැන් අර කීප කාරණේ අර මොකද්ද අර ස්වාමීන් වහන්සේ නම මේ
මාළුන්ගේ පුතුල
බක්කුල මහරහතන් වහන්සේ වගේ දැන් ඇතම් කෙනෙක් ඉන්න ඕන බුදුහාඳුරුගෙන් දැන් අවුරුද්දක් වුණත් නිරෝගීවමයි හිටියේ කිසිම කායික රෝගයක් වැළඳුනේ නැහැ කියලා ප්‍රකාශ කරන තරම් ශක්තිමත් සත්වයෝ ඉන්නවා. අවුරුදු දෙකක් අවුරුදු තුනක් 10ක් 15ක් 20ක් 30ක් අන්තිමට 100 දක්වා වර්ධනය කළ උදාහරණ කියන අවුරුදු 100ක් වුණත් කිසිම ලෙඩක් හැදුන්නේ නැහැ කියලා බොහොම ස්ථිරව කියන්න පුළුවන් සත්වයේ ඉන්නවා. කායිකව ඇත්ත. ඔව්.
තේ බික්කවේ සත්තා දුර්ලභා ලෝකස්මින් යේ චේතසිකේන රෝගේන මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානಂತಿ අඤ්ඤත්‍ර කීනාසවේහි.
හැබැයි මේ ලෝකේ චේතසික පැත්තෙන් මානසික පැත්තෙන් එක මොහොතක් නිරෝගී කියලා පිළිල කරන්න පුළුවන් සත්‍යෝ දුර්ලභයි කියනවා රහතන් වහන්සේ හැර. හිතාගන්නක ඉතින් නේද? ඉතින් ඒ කියන්නේ අපිට මේ කියන්නේ එන ක්ලේශයක් පවා කියන්නේ ලෙඩක්. රාග ද්වේෂ මෝහ කියන්නේ ලෙඩ. එතකොට දැන් අර රාග ද්වේෂ මෝහ මතනේ අර වගේ මේ අපි ප්‍රපංච කරන්නේ මඤ්ඤණ ඇති කරගන්නේ ඉංජන හිතේ පහළ වෙන්නේ, පන්දන හිතේ පහළ වෙන්නේ, ප්‍රපංචන හිතේ පහළ වෙන්නේ, මානගත කියලා ඒ ජවකලාපි සූත්‍රෙ පෙන්නේ ඒවා ඔක්කොම පහළ වෙන්නේ. ඉතින් බුදුහාඳුරෝ ඒවා ඔක්කොම කියන්නේ රෝග. ආයි කිසි සමාවක් නැහැ. මංජිතම් බික්කවේ රෝගෝ, පපංචිතම් බික්කවේ රෝගෝ, ඉංජිතම් බික්කවේ රෝගෝ, පන්දිතම් බික්කවේ රෝගෝ, මානගතම් බික්කවේ රෝගෝ. ඉතින් මේ ඔක්කොම මානසික රෝග බැලුවහම ඒ කියන්නේ බලන්න කියන්නේ උන්වහන්සේ කොච්චර මානසික නිරෝගී බවක් ඇද්ද නේද? එහෙම ඒ සම්පූර්ණයෙන් එතන මානසික සුවතාවයකට ගිහිල්ලා උනාසේ දකින්න මේ හිත කොයිතරම්නම් සූක්ෂම ලෙඩ වෙනවද නේද? අපි දැන් අපි නම් හිතන්නේ මානසික ලෙඩක් වහා මේ උච්ච මට්ටමනේ නේද? අපිට තියෙන ලෙඩේට වඩා ලොකු ලෙඩක් නම් ඔන්න අපි කියනවා අන්න එයාට පිස්සු කියලා නේද? ඔව්. එතකොට එයා එතකොට අනිත් බහුල පිරිසට වඩා එයාට වැඩියෙන් පිස්සු. එතකොට දැන් අපි ආව අංගොඩේ නියනවා. ඉතින් මේ ඉන්න පිරිසත් ඉතින් පිස්සු තමයි. මේ ඒ වගේ පිස්සු අඩුයි පොඩ්ඩක් ඉතින්. අර යට අර සාපේක්ෂව අඩුයි ඉතින්. එච්චරයි. එහෙම තමයි ඉතින් තේරුම් ගන්න තියෙන්නේ ඉතින්. එතකොට දැන් බුදු කෙනෙක් කිව්වහම එතකොට රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ එතකොට සම්පූර්ණ මනසෝපත් වෙච්ච කෙනෙක්. එයා උන්වහන්සේලා විතරයි එහෙනම් එතකොට පූර්ණ නිදහසක් පූර්ණ මානසික සුවතාවයක් භුක්ති විඳින්න. ඇත්තට මේක කියනවනේ දැන් ඔය මොකද්ද මේ රහතන් වහන්සේට විතරලු නිශ්චිතවම කියන්න පුළුවන් පිසු හැදෙන්නේ නැහැ කියලා. මේ ජීවිතය තුල හැදෙන්න විදිහක් නැහැ. ඔව්. එහෙම කතාවක අට කතාවක එනවා. ඔව් එහෙමත් කියලා තියෙනවා. ඉතින් එතකොට රහතන් වහන්සේට විතරයිලු ස්ථිර වශයෙන් කියන්න පුළුවන් ආයේ මේ ජීවිතේ කවම කවදාවත් පිස්සු හැදෙන්නේ නැහැ කියලා. ඔව්. අපි ඉතින් ඒගොල්ලෝම දාගමු ඉතින් නේද? නෑ ඉතින් ඒක හැබැයි Tamanට තේරෙන්න ඕනේ. දැන් හිතන්න දැන් විපස්සනාවක් වුණත් නිවර්දෝ වඩාගෙන යනවා නම් ඒ කියන්නේ Tamanට පොඩ්ඩක් අර කලින්ට වඩා සහනයක්, මානසික සුවයක්, මානසික සැහැල්ලුවක් නේද? ඒක දැනෙන්න ඕනේ. ඒක ඒ එතන තමයි තේරෙන්න ඕනේ මම මේ ප්‍රතිපදාවක් වඩනවා දැන් කලින් තරම් පිස්සු නෑ දැන් නේද කලින් තරම් ව්‍යාකූලත්වයක් නෑ කලින් තරම් පැටලිලි නැහැ කලින් තරම් හිතේ ස්ට්‍රෙස් එකක් නෑ හිත දැන් තියා සැහැල්ලුයි කියලා ඒ හරි පැත්තට යන බව ඒ කියන්නේ අපි රහත් වෙන්න කලින්ම තේරෙන්න ඕනේ රහත් වෙන්න නෙමෙයි ඒ කියන්නේ නිකන් සෝවන් වෙන්නත් නෙමෙයි ඊටත් කලින් ඉඳන්ම නේද ඊටත් කලින් ඉඳන්ම මේ පොඩ්ඩක් ඒ දුකේ අඩුවීමක් ආයාසයේ අඩුවීමක් නැත්නම් මානසික ආතතිය අඩුවීමක් දැනෙන්න ඕනේ ඒකම නේද මයින්ඩ්ෆුල්නස් වල මොකද්ද සතිපට්ඨානයේ ආනිසංස වශයෙන් පෙන්නනවනේ ඒවා දැන් බුදුහාඳුන මුලින්ම පටන් ගන්නවානේ දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි ඊළඟට මොකද්ද ශෝක පරිද්දවානං සමතික්කමයි ඒතර ශෝක කිරීම හඬා වැළපීම ඉතින් මේ ඔක්කොම දුක් දෝමනස් ඔක්කොම පහළ වෙන්නේ යම්සි මානසික ආතතිය කරහාරේ මානසික වෙහෙසක් නිසානේ ඒතර එහෙනම් ඒ බාහිරින් පේන හඬා වැළපීම් අඩු වෙන්න නම් ඒතර මානසික සුවපත් වෙන්න ඕනේ නේද දැන් හිතන්න අනිත් එක දැන් අපි තමු නිතරම හඬා වැළපිච්ච කෙනෙක් පොඩි දෙයකට අඬනවා එහෙම කෙනෙක් සතිපට්ඨානය වඩන්න පටන් ගත්තට පස්සේ ඒ අඬා වැළපීම් ප්‍රමාණය එහෙනම් අඩු වෙන්න ඕනේ එයාගේ මනසේ යම් කිසි නිකන් ස්ථාවර බවක් නේද යම් සංසුන් බවක් තහවුරු වෙච්ච බවක් ස්ටේබල් ස්ටැබිලිටි එකක් එහෙනම් ඇති වෙන්න ඕනේ ඒතර එහෙම එකක් දැනෙනවා නම් ඒ කියන්නේ ඉතින් අපි හරි දිශාවට යනවා නේද අපිට rahat වෙන්න බැරි වුණා ඒ කරන්න දෙයක් නැහැ. නමුත් ඒ දිශාවට යන බව පේන්න ඕනේ තමන්ට. තමන්ට දැනෙන්න ඕනේ. දැන් ඉස්සර තරම් ඇතුලේ කියවන්නේ නැහැ නේද? ප්‍රපංචකරණය දැන් අඩුයි. කියලා තමන්ට තේරෙන්න ඕනේ ඉස්සර නම් හිතන්න දැන් කල්පනා කරන්න ගියාම සීමාවක් නැහැ නේද? පිස්සු වෙනකම් කියවන. ඇතුලේ කතාව ප්‍රපංච සීමාවක් නැහැ. දැන් තමන්ට තේරෙනවා නම් දැන් ඉස්සර වගේ නෙමෙයි. දැන් සක්මනේ ගිහිල්ලා තාමත් හිත පිට යනවා. හැබැයි හිත පිට ගිහිලා විනාඩි 5න් දැන් මට ටංගාලා ඇහැරෙනවා කියලා නේද සතිය පිහිටනවා කියලා. ඒතර ඒ කියන්නේ විනාඩි 5නේ උපරින් මම මුලා වෙලා ඉඳලා තියෙන්නේ නේද? ප්‍රපංචවල ඉඳලා තියෙන්නේ විනාඩි 5යි. ඊට පස්සේ ඉතින් තවත් කාලයක් යනකොට එයාට තේරෙනවා නම් දැන් නම් විනාඩි 5ක් යන්නේ නැත්නම් විනාඩි 2කින් මට ටංගාලා මට සිහිය එනවා නේද? එලඹ සිට සිහිය පහළ වෙනවා. තවත් කාලයක් යනකොට මම විනාඩි 2ක් යන්නේ නැත්නම් විනාඩියෙන් මට තේරෙනවා. තවත් කාලයක් යනකොට තේරෙනවා මේ පිට යනකොටම තේරෙනවා. දැන් ඉපමණකට මේක හදන්න ඕනේ. ඉතින් මේ නිකන් වෙන දේවල් නෙමෙයි නේද? මේක ට්‍රේන් කරන්න ඕනේ. පුහුණු කරන්න ඕනේ. පුහුණුව හරහා අන්න තමන්ට දැනෙන්න ඕනේ මෙන්න මේ බඳු ප්‍රගතියක්, මෙන්න මේ බඳු මානසික සුවතාවයක් දැන් මේක ඇතුළේ ගොඩ නැගෙනවා කියන එක තමන්ට හැඟෙන්න ඕනේ. එහෙනම් ඉතින් යන පාර නිවැරදි. එහෙම යනවා. එන්නේ මොදිත් නෑ මේ. ඇයි දැන් පිස්සු හොද වෙලානේ දැන් මොකද මේ පිස්සොත් එක්ක ඉන්නේ. ඉතින් ඇත්තටම දැන් ඇත්තටම බුදුහාමුදුරුවන්ට බණ කියන්න මුලින් එපා වුණා කියන එක ආය අහන්න දෙයක් නැහැ. ඉතින් අමු පිස්සුනේ ඉතින් නේද? ඊට පස්සේ තමයි ඉතින් අනේ අන්තං සාම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කියන්නේ අනේ පොඩ්ඩක් මේ පොඩ්ඩ අඩුවෙන් පිස්සු තියෙන කට්ටිය ඉන්නවා. අනේ ඒ ගැනවත් අනුකම්පා කළා. පොඩ්ඩක් මේ බණ ටිකක් කියන්න. ඕ පුදුමාකාර එකකින් අර මහා කරුණාවක් තියෙන්න ඕනේ මේ සම්පූර්ණයෙන් ඒ මානසික නිරෝගී බවට පත් වෙලා පිස්සු හොඳ වෙලා ආයෙත් මේ අපිටයිලා මේක කියලා දෙන්න කොහොම කරුණාවක් තියෙනවද නේද? ඉතින් එහෙම කියද්දි ඉතින් තේරෙන්නේ නැහනේ. කොච්චර ගුවත් තේරෙන්නේ නැහැ. මාරයි ඉතින් ඇත්තටම ඒ කියන්නේ මේ බුදු කෙනෙක්ගේ ඒ මොකද්ද කියන්නේ බුද්ධ කෘත්‍යය කියන එක නේද? පුදුමාකාර ප්‍රබලයි. ඉතින් අර වගේ ස්වයංභූ වශයෙන් ඒ ප්‍රඥාව අවදි කරගෙන නුවණ දියුණු කරලා සම්පූර්ණයෙන් ඒ මානසික සුවතාවයක් ඇති කරගෙන පූර්ණ නිරෝගී භාවයකට ඇති වෙලා ඊට පස්සේ තින් ලෝක සත්‍ය අධ්‍යා බලනවා මේ ලෙඩ වෙලා ඉන්න පිරිස නේද ඉතින් ඒකට තින් කරුණාව පහළ වෙනවා ඉතින් නේද ඒ කියන්නේ මෙච්චර මේ හැකියාව තියෙද්දි මනස මෙබඳු සුවපත් භාවයට පත් කර ගන්න පුළුවන් හැකියාව තියෙද්දි මේ පිසු කෙලින හැටි දැක්කහම ඉතින් මොහ කරුණාව පහළ වෙනවා ඉතින් අනේ මේ මොඩ රැළ පව කියලා හිතනවා ඉතින් නේද මොනා කරන්නද හොඳයි එහෙනම් වෙන විශේෂ ප්‍රශ්නයක් නැත්නම් ඉන්නවද අපේ සාකච්ඡාව ඕ කියන්න
සයිනස් කුමාර කතා කරන්නේ සයිනස් චැට් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා ඉදිරිපත් කරන්න අවශ්‍යයි
හොඳයි
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස නිමිති ගැනීම හා සංඥා ගැනීම යන දෙකම එකමද පැහැදිලි කරන සේක්වා තෙරුවන් සරණයි
ඒක තමයි. ඇත්තටම දැන් සංඥා කියන වචනේ ටිකක් අර්ථ කීපයක් ගන්න පුළුවන්. එකක් තමයි ලකුණු කියන එක. අනිත් එක තමයි නිමිති කියන එක. නැත්නම් සයින්ස් කියන එක. හැබැයි තියෙන සංඥා කියන එකම ඊපස්සේ තියෙන පර්සෙප්ෂන්ස් කියන පැත්තට දාලා තියෙනවා. ඒ කියන්නේ ඒක පොඩි ලොක් ටිකක් සෑහෙන පරාසයක් තියෙනවා. දැන් මූලිකම ප්‍රාථමික මට්ටමේ තියෙන්නේ ලකුණු, මාක්ස්, සංඥා, නිමිති කියන පැත්ත තමයි මුලදී තියෙන්නේ. හැබැයි ඒවා අරගෙන හිත ඇතුලේ ඊට පස්සේ අර පර්සෙප්ෂන් එකක් කියන තත්ත්වයට එන්න පුළුවන්. එයාට දැන් නිකන් ආකල්පයක් තියෙනවා එයාගේ හිතේ. මෙන්න මෙයා මෙහෙමයි. මෙන්න මේ තත්ත්වය මෙහෙමයි. කියලා ඒකත් හැබැයි සංඥා පැත්තරම තමයි දාලා තියෙන්නේ. හැබැයි මූලිකම ප්‍රාථමිකම මට්ටමේ තියෙන නිමිති තමයි. ප්‍රාථමිකම මට්ටමේ තියෙන ඔය සයින්ස් කියන එක තමයි මේ මුලම මට්ටමේ තියෙන්නේ.
එහෙමයි සවනංශ. හොඳයි. සවනංශ තව දෙදිනෙක අතුස්සල තිනවා. ඔව්. ප්‍රශ්න ඉදිරිපත් කරන අවසරයි.
හරි.
ස්වාමිගාන්ත අවසරයි.
ඔව්.
ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න සම්මාන්ත මම කාලයක් තිස්සේ විපස්සනාව වඩන කෙනෙක් මේ දවස් තුනේම දිගටම අටසිල් සමාදන් වෙලා ධර්ම මාර්ගයේම ගමන් කරමින් හිටියා දැනට යන තත්ත්වය තමයි අනිත්‍ය සංඥාව දිගටම වැඩෙනවා හොඳටම එතකොට ඒක එතෙන්ට ආවේ ධාතු මනසිකාරය ඔස්සේ එතකොට එහෙම ඉන්නකොට සම්මාන්ත අද මට කියන්න ඕන සංඥා ගොඩක් ඉස්සරට වඩා ගොඩක් දැන් අඩු වෙගෙන යනවා නිමිතිකරණයකට ඉඩකුත් නැහැ අර මේ කය හරහා ධාතු හරහා ආපු අනිත්‍ය සංඥාව ඒකේ මට නිමිත්තක් ගන්න බැරි තරමට සක්‍රිය වෙලා තියෙනවා ඒතර මම අද මට ඒ දේශනාව ගැලපුණා ඒ නිසා නිමිතිකරණයක් කරන්න බෑ එතන කියලා හැබැයි අනිත් ඉන්ද්‍රයන් හරහා සලයතන ඔස්සේ නිමිතිකරණ තාම වෙනවා හැබැයි සංඥාවල් ඉස්සරට වඩා අඩු වෙලා තියෙනවා මගේ ජීවිත ටිකක් සැහැල්ලු බවට පත් වෙලා තියෙනවා ඉතින් සමිනාද අද උදේ භාවනා කරනකොට වෙච්ච සිද්ධියක් ගැන මම අහන්න හදන්නේ ඒක මට පැහැදිලි නැහැ මට සමිනාන්තගෙන් මම දවසක් අහුවම සමිනාන්තේ මට කිව්වා අනිත් ආයතනත් ඇල්වතුර වගේ කරගන්න කියලා මම ඒකට උත්සාහයක් ගන්නවා අද ඇස් දෙක වහගෙන තදින් වහලා නැහැ යම්딴 වහගෙන භාවනා කරා එතකොට මං ඇස් දෙක වැහුවත් ඇස් දෙක ඇරියත් යම්කිසි විදිහක සංඥාවක් රහුමක් වගේ ඒක එන්න පටන් ගත්තා ඊට පස්සේ මං ඇස් දෙක වහලා තියෙනකොට එන නිසා ඇස් දෙක ඇරලා බැලුවා ඇස් දෙක ඇරලා බැලුවම ටික මොහොතක් දෙකක් තිබිලා ඒක නැති වෙලා ගියා ඔක 3-4 සැරයක් ওই විදිහටම වුණා මට නිින්ද ගිහිල්ලා එමුණක් තිබුණේ නැහැ ඉතින් සමිනාංශ මට ඒක ගැන පොඩ්ඩක්
ආනාපාන සතියද වැඩන්නේ?
නැස්සම ඉඳන් ආනාපාන සතියේ තමයි මම පටන් ගන්නෙ. හැබැයි මම ආනාපාන සතිය මට දැනෙන්නේ නැති වෙනවා. ඊට පස්සේ අර කයේ තියෙන චංචලයක් කය කියන්නත් බෑ. ඒක කයටයි තිබෙසුත් නෙවෙයි වගේ දැනෙන්නේ. ඒ චංචලය දිගටම මම නිදා ගන්න යනකම්ම පවතින දෙයක්. එතන තමයි මගේ ඒක තමයි භාවනා ආරමුණ වෙලා තියෙන්නේ. එතන තමයි මම ඉවෙන් නිමිතිකරණයක් කරන්න බැරි තරම් සක්‍රීය වෙලා තියෙනවා
කියන්නේ. හොඳයි. කමක් නැහැ. ඕක දිගට කරන්න. يعني දැන් එතන සමහර වෙලාවට දැන් ඇතම් කෙනෙක්ගේ සමත නිමිත්තකුත් එන්න පුළුවන්. දැන් විපස්සනා වඩද්දී හිත සංසුන් වෙනකොට හිතේ ඒකාග්‍රතාවය ගොඩනගෙනකොට එයා ආවෙත් ආනාපාන සති මාර්ගයක් ඔස්සේ නම් විශේෂයෙන්ම ඔය වගේ නිමිත්තක් එන්න පුළුවන් නිකන් අපිට මුනියා වලාකුලක් වගේ නිකන් හදප්පෑවෝ වගේ එලියක් ඔය වගේ දෙයක් එන්න පුළුවන්. ඒක දැන් වේලාදී ඒක ඔස්සේ යන්න ඕනේ නැහැ බලන්න අවශ්‍යත් නැහැ කොහෙ තිබිද්දෙන් අර විපස්සනා ආරමුණම මෙනෙහි කරන්නයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ඔතන මට නම් මතකයි කවුද මේ කතා කරන්නේ කවුද?
ආරි අමෘතුංග.
ඔව් මං හිතන්නේ මෑනියෝ මීට කලින් මං මට අහගෙන නිකන් ලොකු සානාංශයට එහෙමත් කියද්දි අපි මුකුත් උපාදාන නොකරන ඉන් තත්ත්වයක් ගන්න පුළුවන් වුණා නේද?
සම්පූර්ණයෙන් නෙමෙයි ස්වාමීන් වහන්සේ දැන් ඒක කරගෙන යනවා. උපාදාන නොකරන
දැන් එතෙන් නැවත නැවත එන්න බලන්න. ඒ කියන්නේ ඒ තත්ත්වයට ඒ තත්ත්වයට විටින් විට එන්න එන්න උත්සාහත් වෙන්න. එතන නිකන් අර තහවුරු කර ගැනීමක් කරන්න බලන්න.
ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ අර මම දැන් මගේ භාවනාව ආරමුණ වෙලා තියෙන්නේ එතනද?
මොකද්ද ආරමුණ වෙලා තියෙන්නේ?
ආරමුණ වෙලා තියෙන්නේ මේ චංචල ගතියක් ආනාපානයට ගොඩ කලකින් මට යන්න බෑ ස්වාමීන් වහන්සේ. මම ගිහිල්ලා
නෑ. අවශ්‍ය නැහැ. ඔව් ඒක අවශ්‍ය නැහැ. දැන් ওই චංචල ස්වභාවය දිහා බලබලා ඉන්නකොට හිත ඒකත් අතහැරලා නිදහස් වීමක් එහෙම වෙන්නේ නැද්ද?
ඒක අතහැරන වෙලාව බොහොම විරලයි ස්වාමීන් වහන්සේ.
අතහැරන වෙලාව විරලයි?
ඔව් විරලයි. ඒක එච්චර එහෙම වෙන්නේ නැහැ. දිගටම පවතින ගතියක් තමයි දැනෙන්නේ.
ඒකම හිත බලා ඉන්න කැමැත්තෙන් ඉන්නවද ඒක?
කැමැත්තක්
නැහැ. හිත විසින් මේක බලනවද? ඒක බලන්න හිත හිතට වෙහෙසක් නැද්ද ඒක බලද්දි?
වෙහෙසක් තියෙනවා මං ඒ සමිලන්ත මෙහෙමයි වුණේ දැන් ඒ සංඥා ඒ නිමිති කරණයක් ගන්න බැරි තැනට එන්න කලින් මම ඕකට කැමැත්තක් තිබුණා. පස්සේ මට ඒක අතහැරලා දාන ඕනකම තිබෙච්ච නිසා මං කැමැත නැති කරගත්තා. දැන් ඒක දිගටම පවතින දෙයක් වෙලා තියෙනවා. මට භාවනාවට ඒ අරමුණට එන්න කිසිම උත්සාහයක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මුළු දවසම ඒක තියෙනවා.
හරි දැන් ඕන්නම් ඉතින් හිතට ඕක ටිකක් තව පෙන්ලා දීලා එතනින් හිත සැහැල්ලුවෙන් ඉවත් වෙනවා නම් හිත කැමති නම් ඒක නොබලා ඉන්න දෙන්න බලෙන් ඒක පෙන්වන්න යන්න එපා දැන් එතනට හිත බලෙන් දාන්න එපා එතන බලන්න නිකන් ඕන්නම් ටිකක් මුලදී හිත පෙන්ලා දුන්නා ඒ හරහා නුවණක් අවදි වෙන්න දුන්නා දැන් මේක නිකන් අර අපි කතා කරපු ඒ ගොජේ වගේ වෙනවා නම් දැන් හිතට දැන් ඒක එපා වෙනවනේ එපා වුණාට පස්සේ ආයි බලෙන් ගෙනහිල්ලා එතනට දාන්න නැතුව නිකන් සැහැල්ලුවෙන් ඒ දිහා බලාගෙන විතරක් ඉන්න.
සමින දෙක එපා වෙලා තියෙන්නේ. හැබැයි නැති වෙන්නේ නැහැ.
කමන්නේ. ඔව්. කමන්නේ ඒක. ඔව්. ඒක දැන් ඔක කොහොමද ඉතින් ඔය ටික නැති වෙන්නේ නැහැ. නමුත් හිත ඒකෙන් ඉවත් වීම තමයි වෙන්නේ. හිතට දැන් ඒක බලන්න එපා වෙනවා. හිතට ඒ කෙරෙහි විරාගයක් පහළ වෙනවා. ඒක තේරුමක් නැහැ කියලා හිතලා තේරිලා එයා එතනින් ඉවත් වෙනවා. ඒක අනිවා අතහැරලා දානවා. ඒ අතහැරීම අපි කරන්න නොදී අපි බලෙන්ම එතන හිර කරන් ඉන්නවනම් ඒක වැරදි.
නෑ ස්වාමීන් වහන්සේ දැන් බලයක් දීලා නැහැ දැනට මට ඒක හොඳටම තේරුණා මෙතන මම දුක අත්දකිනවා යටින් ඒ හරහා මම දුක අත්දකිනවා. දැන් මට ඒකේ ඉන්න ඕන කමක් නෑ කියන එක හොඳටම තේරිලා තියෙනවා. හැබැයි හිත මෑට් කරගන්න එක තාමත් මට ප්‍රශ්නයක්. සමහර වෙලාවට හිත මෑට් තියෙනවා.
ඔව් නෑ මෙහෙ මට හිතනවානේ ඕන්නම් ඒක ඔහෙ තීද්දෙන් ඕන්නම් හිත දිහාම බලනවා. හිතට ටිකක් අරමුණු එන්න දීලා බලනවා. ඊට පස්සේ ඔන්න ඒක අරමුණක් ආවා ගියා, තව අරමුණක් ආවා ගියා. ඔහොම ගිහිල්ලා හිතන්න ඊළඟ අරමුණක් ආවේ නැහැ කියලා.
එහෙමයි.
ඊට පස්සේ එන්නේ ගැප් එකේ සැහැල්ලුවෙන් ඉන්න අර අනිත් අරක බලන්න යන්නේ නැතුව.
එහෙමයි සමහර ඒක මට තේරෙනවා මම
ඒක. එතකොට සම්පූර්ණයෙන්ම අපි හිතට කියන්නේ හිත නිදහස් තත්ත්වෙමයි පවත්න්නේ. අපි උස්සලා ගත්ත අතනින් හිත. අපි අතෙන්ට ආයෙදන් දාන්නේ නැහැ.
එහෙමයි.
හොඳයි චිත්තානුපස්සනා පැත්තෙන් යන්න පුළුවන් එතකොට. චිත්තානුපස්සනා පැත්තෙන් යන්න පුළුවන් එතකොට.
එහෙමයි ස්වාමීන් වහන්සේ මට තේරෙන මං කරලා බලන්න. පෙරවත් සත්නා ගොඩක් පිං ස්වාමීන් වහන්සේ.
හොඳයි. හොඳයි තව අපිට එක ප්‍රශ්නයකට එනනම් උඩ දෙන්න පුළුවන්. ඔව්.
ගේශාන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්.
තුනුරන් සරණයි ස්වාමීන් වහන්සේ මේ ධර්ම සාකච්ඡාව මං හරියටම අගය කරනවා. මගේ පළවෙනි ප්‍රශ්නය මේකේ රෙකෝඩින් එකක් කරලා තියෙනවද කියන එක. මොකද මේක මං හිතනවා මගේ භාවනා කරන අනිත් යෝගින් එක්ක සාකච්ඡාවක් මේකේ රෙකෝඩින් එකක් තියෙනවා නම් ඒ කට්ටිය එක්ක අහන්න මම කැමතියි කියන එක.
මේ රෙකෝඩින් එක දාවේ මේ අපේ කරා නිසන්වන්නේ අපි සායනාසය කෙනෙක් රෙකෝඩ් කළා. ඒක දාවි අපේ වෙබ්සයිට් එකට.
හොඳයි. මගේ දෙවෙනි ප්‍රශ්නය ස්වාමීන් වහන්ස මේ ස්වාමීන් වහන්ස බුදුරජාණන් වහන්සේ කියනවායි කියලා එක මේ අපේ ලෙඩක් රෝගයක් නැති පුද්ගලයෙක් හඳුනන්න පුළුවන් නම් ඒ එකම පුද්ගලයා රහතන් වහන්සේ එහෙම නැත්නම් මට හිතෙන හැටියට පස්සේ බුදු සහ බුදු කෙනෙක් පමණයි කියන එක ඒ එකම අද සාකච්ඡාවේදී වුණා සමහර අවස්ථාවල් මොහොතකට හරි නිමිති නොගෙන ඉන්න පුළුවන් එක වගේ කෙනෙක් ඉන්න පුළුවන් එතකොට මට අහන්න කැමැත්තක් තියෙනවා මේකේ දැනගන්න කැමැත්තක් තියෙනවා ඔය සමහර මාර්ගඵල වලට ඇවිල්ලා කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනෙකුට උනත් සමහර වෙලාවල් තියෙනවද මෙවැනි නිමිති නොකෙරෙන වෙලාවල් එහෙම වෙලාවල් වලදී ඒක සමානයි කියලා හිතන්න පුළුවන්ද එවැනි නිමිති නොකරන වෙලාවල් නිරෝගී මනසක් තියෙන කියන එක මට නිකන් අහන්න හිතුණා මොකද අර සාකච්ඡාවේදී එක මොහොතක් හරි කියන වචනය ප්‍රකාශ වෙච්ච නිසා තුනුරන් සර්ණයි
හොඳයි හොඳයි ඉතින් අනිවාර්යයෙන්ම මේ පාත් එකේ තියෙන මේ වගේ ක්‍රමයක් තමයි දැන් හිතන අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියලා එන ඒ විමෝක්ෂවල පෙන්වන්නේම ඔය නිමිතිකරණය වැලක්විච්ච මට්ටමක්. ඉතින් එතකොට ඒව හරහා නොගිහින් අපිට මාර්ගඵල අවබෝධයක් කරන්න බෑ. ඉතින් අනිවාර්යයෙන්ම එතකොට අපිටම අනිමිත්ත පැත්තක්. අනිමිත්ත විමෝක්ෂ මොකයක් පරිහරණය කරන්න ඒක බහුලීකృత කරන්න. එතකොට යාගේ හිතේ සක්කාය දිට්ඨිය දුර වෙලා ගිහිල්ලා මොකද්ද මේ විචිකිච්ඡා සීලබ්බත පරාමාසෝ ටික අයින් වුණා නම් ඉතින් අපිටම තියාට ඉතිවාස ඉතින් සෝතාපන්න කියලා කියාවි. ඉතින් ඒ කියන්නේ ඉතින් අනිවාර්යයෙන්ම නිමිති නොගන්නා මට්ටමක් එයා සතු විය යුතුයි. නිරන්තරයෙන් නෙමෙයි. ඇතම් විට ගණේවි යා මුලා වෙච්ච වෙලාවකට ගණේවි. නමුත් යම් යම් අවස්ථාන් වලදී යාට දැන් මේ නිමිතිකරණය නොකර නිමිති වලින් නිදහස් කරගෙන අනිමිත්ත හිතක් නිමිති නොගන්නා හිතක් පැවැත්වීමේ කුසලතාවයක් ඇති විය යුතුයි. ඒක දැන් ඔය ඒකත්ින් කතා වෙලා තියෙනවා මම හිතන සංගීත සූත්‍රයේමද මන්දා මේ කතා කරන ඔය අනිමිත්ත සමාධිය ගැන හැම විස්තර කරද්දි කරනවා සබ්බ නිමිත්තානම් අමනසිකාරෝ අනිමිත්තායස ධාතුය මනසිකාරෝ ඔය විදිහට විස්තර කරනවා. ඒ කියන්නේ සියලුම නිමිති නොකර මේ අප්‍රමාණ වූ විවිධාකාර නිමිති තියෙනවා එකක්වත් නිමිති කරන්න යන්නේ නැතිව ඒ වෙනුවට මෙන්න මේ අනිමිත්ත ස්වභාවයට හිත දානවා. නිමිති නොගන්නා තත්වයට හිත දානවා. තොර ඒක ඒ කියන්නේ මුඩදී අර වගේ ප්‍රතිපදාවක් කරහා විපස්සනාවක් කරහා හිතේ ගොඩනගා ගත්තට පස්සේ ඒ කුසලතාවයක් එනවා යෝගාවචරය තුළ ඇති වෙන්න ඕනේ. එතකොට ඔන්න යා ආයි අර මුල ඉඳන් අයන් ඉඳන් යන්න අවශ්‍ය නැහැ. යා තුළ ඒ හැකියාව පාවිච්චි කළා. තංගාල අතෙන්ට දාන්න පුළුවන්කමක් ඇති වෙන්න ඕනේ. ඒකත් ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී එහෙමත් බුදුහාඳුරෝ තව සනාථ කරනවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛා කියලා නැවත නැවත දාන්න කියන්නේ. අර ඇහෙන් රූපයක් දැක්කා ඔන්න දැකලා නිමිති ගන්න ගිහිල්ලා ඔන්න මනාපමනාව පහළ වුණා. මොකද දැකපු එක ලස්සනයි. ඔන්න නිමිති ගැනුණා. ඔන්න මනාපයක් හිත ඇති වුණා. නැත්නම් දැකපු එකේ නිමිති ගන්න ගිහිල්ලා ඔන්න අමනාපයක් ඇති වුණා. ඊට පස්සේ බුදුහාඳුරු කියනවා දැන් ඔතන ඉන්න එපා. ඕකයිල ඕලාරිකයි. ඕකයිල සංකතයි. ඕකයිල පටිසම්පන්නයි. ආයි යන්න නැතෙන්ට. හේතන් සන්තන් හේතන් පනීතන් යදිතන් උපෙක්කා. ඒකයි ශාන්ත. ඒ නිමිති නොගන්න එහෙම නැත්නම් උපාදාන නොකරන කිසිවක් ඇසුරු නොකරන අන්නේ තත්වයයි ශාන්ත. ඒ නිසා එතෙන්ට නැවතත් හිත ගන්න කියලා තින් උපදෙස් දෙනවා. එතකොට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී දැන් අද ඕනනම් අපි මේ කතා කරපු එකට සෑහෙන සම්බන්ධයි. මොකද ඒ දැන් අපි ඉන්ද්‍රයන් පරිණහරණය කරද්දී මේ දේවල් දැනගෙන හිටි පමණින් ඕක වලකින් නැහැ. මොකද හිතේ තියෙන ආසව අනුසය ධර්මයන් නිසා ආයිත් ඉතින් ගන්නවා. ආයිත් ගිහලා ඉතින් පැටලෙනවා. ආයිත් ගිහලා උපාදාන කරනවා. නිමිති ගන්නවා. ඊට පස්සේ හැබැයි අපි අත්දැකලා තියෙනවා නම් විපස්සනාවක් කරහා අර කියන උපාදාන රහිත තත්වයක් නිමිති නොගන්නා තත්වයක් ඒක හොඳට හිතේ රෙජිස්ටර් වෙලා තියෙනවා නම් දැන් ඉතින් උත්සාහත් විය යුතුයි අර උපාදාන කරපු නිමිති සහිත ඕලාරික රළු ඊළඟට ස්ට්‍රෙස්ෆුල් ඒ ආතතිගත ස්වභාවය තුළ රැඳිලා ඉන්නේ නැතිව ආයි අර පරණ සැහැල්ලු තැනට ශාන්ත තැනට ප්‍රණීත තැනට යන්න උත්සාහත් විය යුතුයි. ඒකට බුදුහාඳුරු පුදුම විදිහට උනන්දු කරලා තිනවා. අන්න අතෙන්ට දැන් යන්න. මෙතන රැඳිලා ඉන්න එපා. මේකයිල රළුයි, මේකයිල ඕලාරිකයි, මේකයිල සංකතයි, මේකයිල පටිසමුප්පන්නයි කියලා ඉතින් නැවත නැවත ඒ නිමිති නොගන්නා තැනට හිත දාන්න කියලා මේ ප්‍රකාශ කරලා තියෙනවා.
හොඳයි ස්වාමීන් වහන්සේ, මට මේකේ රෙකෝඩින් එක මම තව බලන්නම්. මම හිතනවා මේතන සෑහෙන වැදගත් කරුණ ටිකක් අද කියවුණා. තුනුරුවන් සරණයි ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා.
හොඳයි. එහෙනම් අදත් මම අපේ සාකච්ඡාව එහෙනම් අපි මෙතනින් නිමා කරනවා. ඉතින් අපේ සිංහරාජ ස්වාමීන් වහන්සේ මෙත්තා විහාර ස්වාමීන් වහන්සේ ඉන්නවා ඔළුව පාත් කරගෙන. ඉතින් මම ආරාධනා කරනවා ඔළුව උස්සලා මේ පුණ්‍යානුමෝදනා පවත්වන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. අද සෙනසුරාදා දවසේ දීඝනිකායේ සංගී සූත්‍රයේ චක්කනිපාතයේ සංඥා හැ පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට යෙදුනේ. බොහෝ කරුණු කාරණා සමූහයක් සාකච්ඡා කරන්නට යෙදුනා. බොහෝ පිරිසක් බොහොම ගෞරවයෙන් යුක්තව ශ්‍රවණය කරන්නට යෙදුනා. බොහෝ කරුණු කාරණා නොදන්න කරුණු කාරණා විමසන්නට යෙදුනා. මේ තුළින් අසීමිත පුණ්‍ය සම්භාරයක් සම්පාදනය කරගන්නට යෙදුනා. මේ සියලුම කුසලයන් සියලු ලෝකවාසී සත්ත්වයන් සමග කරුණාය මෛත්‍රියෙන් යුක්තව බෙදා හදාගමු. එත්තාවතාචාමිහි සම්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා නුමෝදන්තු සම්බ සම්පති සින්දිය. එත්තාවතාචාමිහි සම්බතම් පුඤ්ඤ සම්පදං සම්මේ භූතා.